ඒ නිසා දැනුම කියන තරම් ඕන තරම් තියෙනවා. දහම කියලා ඕන තරම් තියෙනවා. මම දකින්නේ ඖෂධ ගබඩාවක් හැටියටයි ත්‍රිපිටකය. ඒ වගේම මහා කර්ම රැස් කරපු අය තමයි ධර්මාශෝක රජතුමා, දුටු ගැමුණු රජතුමා මහා කර්ම රැස් කරා. ඒ මේ කර්මයට ධර්මයට සසර විපාකත් ඇති වෙන්නට හේතු වෙන්නේ චේතනාව. දැන් සුළු වරදවල් මහා කර්මයක් බවට පත් වෙලා තියෙනවා. චේතනාව මේ දෙදෙනාගේත් අවසානේ බලාගෙන යනකොට චේතනාව හොඳයි. දැන් දුටු ගැමුණු රජුරෝ අපාය ගියේ නෑ. දැන් ධර්මාශෝක රජුරු අර කරන ලද පාප ධර්මයේ තරම්ම පායකට හරියට වෛද්‍යවරයාගෙන් උපදේශය අරගෙන ඒකත් මාත්‍රාවට ගන්න ඕනේ. මාත්‍රාවෙන් එහා ගත්තොත් ඒක විස වෙනවා. ඒ නිසා හරියට කර්මාචාර්යයන් වහන්සේලාගේ කෙනෙක්ගෙන් හරියට මාත්‍රාවට ගන්න ඕනේ. හැබැයි කර්මාචාර්යවන් වහන්සේ කෙනෙක් තෝරා ගැනීමේදී ඔබ ලක්ෂ වාරයක් හිතන්න ඕනේ.
අයිබෝවන්, හැම දිනාටම සුබ දවසක් වේවා. සත්‍යාවීලොක්ස් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සංවාද මාලාවේ කලින් වතාවේ අපි මුණ ගැහුණා අපේ අතුරුගිරිය සම්මා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපේ ඇමිලිපිටි ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ ධර්මයේ ගැඹුරු හරය, එහෙම නැත්නම් විදර්ශනාව පිළිබඳ ලෝකයට දේශනා කරන, එහෙම නැත්නම් මේ ධර්මය ලෝකයට ගෙනියන්න වෙහෙස වෙන උත්සාහ කරන යතිවරයන් වහන්සේ නමක්. අපි අදත් උන්වහන්සේ තමයි මුණ ගැහෙන්නේ මේ සාකච්ඡාව තුළදී. තෙරුවන් සරණ අපේ හැමදෙරුනේ.
තෙරුවන් සරණ අපේ
මහත්මයා. අපේ වගේ මට සාකච්ඡා යන කලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර මම ගිය වතාවේ අහුවනේ අර භෞතික මොළයයි විඥානය අතර සම්බන්ධයක් තියෙනවද, නැත්නම් මේ විඥානය කියන්නේ මොළයේ විද්‍යුත් රසායනික ක්‍රියාවලියක්ම විතරද කියලා. දැන් අවබෝධයට පත්වෙච්ච කෙනෙක් යම් විදිහකින් කෝමා වුණොත්, එහෙම නැත්නම් එයාට ඩිමෙන්ෂියා, අල්සයිමා, පාකින්සන් වගේ රෝගයක් හැදුනොත් එයාගේ සම්පූර්ණ මතකය එතකොට වැඩ කරන්නේ නැති වෙනවා. ඉතින් එහෙම කෙනෙක්ගේ උතර අවබෝධය නැති වෙන්නේ නැද්ද මේ භෞතික මොළය ඒ වගේ ආපතාවල ලක්ුණොත්, බ්‍රේන් කැන්සර් එකක් හැදුනොත්, ඩිමෙන්ෂියා හැදුනොත්?
ඔව්, අපි බුදුරජාණන් වහන්සේගේම ප්‍රකාශයකින් දේශනාවකින් අපි කොටසක් මුල් කරගමු. බුදුරජාණන් වහන්සේ වයෝවෘද්ධ භාවයට ශාරීරිකව පත් වෙන ශරීරය දිහා බැලලා ආනන්ද හැඳුරුවන්ට මතක් කරනවා, ආනන්දය මේ ශරීරයේ දිරාගිය කරත්තයක් වගේ කියලා. එහෙම කියලා කියනවා බුදුරජාණන් වහන්සේ දෝලාවක තියාගෙන ආයු කල්පයක්.
එහෙමයි.
බුදුරජාණන් වහන්සේව එහෙට මෙහෙට වැඩමවුවත් හැබැයි බුද්ධ ඥානය කියන එකෙන් අබමල් රේණුව.
ඒකම කියන්නේ සම්මතර හතර දෙනෙක් හතර පැත්තෙන් ඇවිල්ලා ප්‍රශ්න හතරක් ඇහුවත් මට උත්තර දෙන්න පුළුවන් කියලා නේ.
ඔව්.
ඕනම විදියකට.
ඕනම විදියකට. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙර නිර්මාණය කරගෙන වැඩ ඉන්නේ නැහැ කිසි වෙලාවක. මොකද හේතුව ලෝකවිදු, මුළු මහත් ලෝකයේම පිළිබඳව, ලෝකෝත්තර භාවය පිළිබඳව අතමුලක්සේ සියල්ල දන්න උත්තමයන් වහන්සේ නිසා පෙර සටහන් නැතුව කතා කිරීමේ, දේශනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නූතනේත් අපි සැබෑ ලෙසම සත්‍ය අවබෝධ කළොත් ඒ සත්‍යයට, ඒ ගුණයට අපිට හානියක් වෙන්නේ නැහැ. අපි මොලේ ක්‍රියාකාරීත්වයට හානියක් වුණා කියලා
يعني බාහිරට සංනිවේදනය කරන්න බැරි වෙන්න පුළුවන්. එච්චරද වෙන්නේ?
බාහිර සංනිවේදනය වෙන්නේ නැහැ. ඒ වගේම බාහිර සිතුවිලි මෙහෙව ගන්න
කල්පනා බාහිර අවබෝධය ධර්මයේ කියන්න බැරි වෙන්න පුළුවන්. සමහර කතා කරන්න බැරි වෙනවා.
කතා කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දර්ශනයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ.
ඔව්.
ඒ නිසා ඒ අවබෝධය ඇති කරගත්තොත් ඒක හොරුන්ට ගන්න බැරි, ගින්නෙන් පුළුස්සා විනාශ කරන්න බැරි, මරණයවත් අවසන් වෙන්නේ නැති ස්ථිරසාර යථා අවබෝධයක් තමයි බුදුහාමුදුරුව අපිට අවබෝධ කරගන්න කියලා මඟ පෙන්වලා
තියෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ දැන් සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරන එකක් තමයි මේ අරහත්වේ කියලා මේ ස්ථාරව පවතින එකක් නැහැ. ඒ මොහොතේ භාවනාවේ විඥානේ නිරෝධ කරලා නිරෝධය තුල ඉන්නකොට විතරයි අරහත්වේ තියෙන්නේ. එයා මේ සාමාන්‍ය සක්‍රීය විඥානයකින් මැරුණොත් රහතන් වහන්සේත් නැවත උපදිනවා කියලා.
ඔව්.
මේක කොහොමද?
ඒක වැරදි අවබෝධයක්. ඕකේ අර තදංග ප්‍රහාණය කියන ගාන්ටනේ වැටෙන්නේ.
එහෙමලොත්
එවලට තමන්ගේ ධ්‍යානය හෝ ඔහු නිරෝධය කියලා සලකන දෙයක් කල්පනා කරගෙන ඉඳීම වරදක්. මොකද
ඒ උනාසල තර්කිකුත් කියන අපේ ස්වාමීන් වහන්සේ මේ බුදුරයන් වහන්සේ ඇයි එහෙමනම් කලින් කල භවනා කරන්න ගියේ කියලා. අඩ මාසෙකට සමහරවල් පින්දපාතේ අරගෙන භික්ෂුවට විතරක් එන්න කියලා ඇයි භවනා කරේ කියලා ඒගොල්ලෝ ප්‍රශ්නයක් ඇටියට අහනවා.
නෑ, බුදුරජාණන් වහන්සේ එහෙම භාවනා කරන්න ගියා කියලා කොයි බකවත් සටහන් වෙන්නේ නැහැ. නමුත් දවසට කීප වතාවක් නිරෝධ සමාපatti සුවයක් ලැබුවා කියලා වැඩ හිටියා කියලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ සුවයට විශේෂයෙන් ඒ සුවය ධර්මයේ මෙන්න
කියන්නේ ditta dhamma sukha viharane කියලා
කියන්නේ මේ චේතෝ විමුක්ති සුඛ විහරණයෙන් වැඩ ඉඳීමට කල්පනා කරලා බලනවා. මොකද හේතුව ඒක කාය විවේකයක් ඇතුව චිත්ත විවේකයක් ඇතුව ස්වභාවයක් තුලම වැඩ ඉන්න දෙයක්. ඒක විශේෂ අනුගත වීමක් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ගොවිය වුණත් කුඹුරක් වැඩ කටයුතු කළා බොහෝම මේ
පහසු
රෙස්ටයක් කරනවා වගේ. ඉතින් ඒගොල්ලෝ නම් වෙනම මතකයන් සහ සලස්මක් කට යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ආර්ය මාර්ගය යන කෙනෙකුට වෙන සලස්මක් නැහැනේ. ධර්මයේ මෙනෙහි කරගෙන ඉන්නයි තිබෙන්නේ. ඉතින් නිතැතිම ධර්මයේ මෙනෙහි කරගෙන සිටීම කියලා කියන්නේ ඒක විශේෂ ආවේශයක් ගත්තා කියලා ඒකට කියන්න පුළුවන් කමක් නැහැ. ස්වභාවයම.
ඇත්තටම රහතන් වහන්සේ කොහොම ගත්තත් ඉන්නේ සතර සතිපට්ඨානෙ තුලමද ඇත්තටම හරියට
ගත්තා. සම්ම විතම සිහිය පවතිනවනේ. ඒ උදා කරගත්ත සිහිය උන්වහන්සේලාගේ හැම විටම පවතින දෙයක්. ඒක කැඩෙන, වෙනස් වෙන, බිඳෙන, කිලිටි වෙන දෙයක් නොවේ කියලානේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් අධ්‍යයනය තුළින් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒක යථා භූත ඥාන දර්ශනයක්. ඒක වෙනස් වෙනවා නම් කලින් කලට ඒවට කියන්න පුළුවන් සමතේන් ලබාගත් ප්‍රතිලාභ කියලා.
අර පබංග විස්කම්බන
වශයෙන් මේ ඒක නිසා මේක සමුච්ඡේද වශයෙන්ම සම්පූර්ණ නැති කළාට පස්සේ අයින් කළාට පස්සේ ඒක ආයෙ එකතු කරන්න පුළුවන් සමතෙක් මේ ලෝකේ නැහැ.
එහෙමයි.
කාටවත් පුළුවන් කමක් නැහැ ඒක එකතු කරන්න.
ඒකිනම් වාසිය රහතන් වහන්සේ තුළ ආයෙ මේ කෙලෙස් ඇතිවීමක් කොයි විදිහට හිටියත් වෙන්නේ නැහැ. එකවරක් ඒ විඥාන නිරෝධය සාක්ෂාත් කරලා පස්සේ ආයෙ නැවත නැවත ඒ ක්‍රියාවලිය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අවබෝධය ප්‍රතිච්ච කරගන්නන්නේ.
ඔව් දැන් අපි ඔක හොඳ වචනයක් ආව. දැන් අපි මේ කෙලෙස් කියන වචනය.
එහෙමයි.
කෙලෙස් කියන්නේ සිත කිලුටු කරනවා කියන දේනේ. කෙලෙස් කියලා කියන්නේ ඒ සිත කිලුටු කරන නිවනට එරෙහිව පවතින ඕනම දෙයක් කෙලෙස් කියන්න පුළුවන්.
එහෙමයි.
නමුත් අපි කෙලෙස් කියලා හඳුනාගෙන තියෙන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මට කන්න බොන්න මොනව හරි කැමැත්තක් ඇති වුණා මේක කෙලෙස්ද දන්නේ. එහෙම නෙමෙයි. කෙලෙස් කියන්නේ නිවනට බාධා වන යම් අරමුණක් වේද, සංකල්පයක් වේද, දෘෂ්ටියක් වේද, ආකල්පයක් වේද, අනුගමනයක් වේද, ඒ ඕනම දෙයක් කෙලෙස් ගණනට ගැනෙන්න පුළුවන්. ඉතින් කෙලෙස් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ, ditthigata වෙන්න පුළුවන් කමක් නැහැ, අන්තගාමී වෙන්න පුළුවන් කමක් නැහැ ආර්ය මාර්ගයට ඇතුල් වෙච්ච උත්තමයෙකුට. බුදුරජාණන් වහන්සේ විවරණයකින්ම ලබා දෙනවා මූලික වශයෙන්ම සංයෝජන තුනක් ඉක්ම වූවා අතින්
සෝතාපන්න.
ඔව් සෝතාපන්නයාගේ අතින් කිසි වෙලාවක පංචානන්තරේ පාප කර්ම සිදු නොවේ කියලා. දැන් මේක ස්ථාවරව ලබා දෙනවා. දැන් මම කල්පනා කළා ඇයි මෙච්චර බුදුරජාණන් වහන්සේ හැම මිනිස්සයා පිළිබඳවම විශ්වාසයක් තියලා මේ වගේ විවරණයක් දෙන්නේ කියලා.
සියලු සෝතාපන්නයන්.
සියලු සෝතාපන්නයන් පිළිබඳවම ඇයි මෙහෙම විවරණයක් ලබා දෙන්නේ කියලා මම උදට මේ පරිශ්‍රණය කළා. මේ පරිශ්‍රණය කරන අවස්ථාවන්වලදී අපිට පෙනී ගිය කාරණයක් තමයි ඔහුගේ චිත්තය වර්ධනය කරන්න බෑ. ඔහුගේ චිත්තය වර්ධනය කරන්නට බෑ පංචානන්තරේ පාප කර්මයකට අවශ්‍ය කරන ශක්තිය. එවැනි පාප කර්මයක් සිද්ධ කිරීම සඳහා විශාල අවිද්‍යාවක් තියෙනවා.
අපි හිතුවා ඒකවල ප්‍රශ්නයක් තියෙනවා සෝනන්ස. දැන් මේ සෝතාපන්නයාගේ පංචානන්දේ පාප කර්මයෙන් හිතෙම තියා දෘෂ්ටියෙ වෙන්නේ නැහැ කියන්නේ චාබිකාණාණිය බබ්බෝ කාතුන්නේ.
ඔව්.
ඒතකොට ඊට වඩා වෙනස් යම් යම් අකුසල කර්ම සුළු අකුසල කර්ම වෙන්න පුළුවන්ද සෝතාපන්නයාගේ අතින්?
සිද්ධ වෙන්න පුළුවන්. ඒකත් උදාහරණ දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ලුණු කැටයක් වතුර වීදුරුවකට දැම්මොත් ඒකේ ලුණු රස එන්න පුළුවන්. හැබැයි ඒක ගංගාවකට දැම්මොත් ඒකෙන් ලුණු රස ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අර විපාකවල තියෙන බලය ගොඩාක් අඩුයි මේ මාර්ගඵලලාභී කෙනාට.
දැන් මම උදාහරණයකින් ඇහුවොත් අපි හිතමු සෝතාපන්න වෙච්ච දුප්පත් අම්ම කෙනෙක් ඉන්නවා. එයාට කියන්නේ එයාගේ දරුවෝ තිරසක් ඉන්නවා. දැන් එයාට දරුවන්ට කන්න දෙන්න දෙයක් නැහැ දවල්. අපි දවසක් බඩගින්න ඉඳලා. අල්ලපුවත්තේ කවුරුවත් නැහැ. අල්ලපුවත්තේ මංජොක්ක මදුරක් තියෙනවා. සමහරට එයා දැන ඒ තමන්ගේ නේද දරුවන්ගේ ජීවිත මේ සුරක්ෂිතතාව වෙනුවෙන් සමාජලාර මයෝකලයක් ගලවලා තම්බල දෙන්න බැරිද වෙන කරන දෙයක් නැති තැනකදී?
ඔව් මම ඔකට හොඳ ලස්සන කතාවක් කියන්න අපේ මහත්තයා. දවසක් මම ඔය ඇඹිලි පිටිය ප්‍රදේශයේ වැඩ ඉදදී අපේ සබරගම් පළාතේ හිටිය දෙවිය සංඝනායක මහා හාමුදුරුව හම්බ වෙන්න දුප්පත් මිනිස්සෙක් ආවා. ඇවිල්ලා රුපියල් 300ක් 400ක් වගේ මුදලක් නායක හම්දුරන්ගේ ඉස්සරහා තියලා පූජා කරලා වැඳා. ඉතින් නායක හම්දුරු ඇහුවා මේ මොකද මේ මොකටද මේක කියලා. ඊට පස්සේ කිව්වා මේ කියන්න අදිමදි කළා. ඊට පස්සේ ටික වෙලාවක් ඉන්නකොට ඇයි ඇයි මේක පූජා කරේ මොකටද මේ මුදල කියලා. ඊට පස්සේ බොහෝම මේ තටිපිටි ගාලා කියනවා අනේ මට සමා වෙන්න නායක හම්දුරුවනේ මීට මාස 3කට කලින් මම මේ නගරයට ආවා. මේ නගරයට ඇවිල්ලා මගේ පර්ස් එක හොරගම් කළා මිනිස්සේ. ඒ හොරගම් කරපු වෙලාවේ මට මොකවත්ම නැති වුණා. මට යන්න බස් කුලියත් නැහැ. රැයට කන්නත් සල්ලි නැහැ. මම මේ ළඟ පන්සල අයිනේ තියෙන පුල් ගහට නැගලා මම පුල් ගෙඩි කීපයක් කඩාගත්තා. කඩාගෙන ලිලි ගහලා මම නගරයට ගිහිල්ලා වික්කා. විකුණලා ඒකෙන් රාත්‍රී කෑම කාලා උදේ බස් එකේ මම සල්ලි දීලා නැගලා ගියා. ඒ සල්ලි වල මේ පොල් ගෙඩි වල සල්ලි තමයි මේ. දැන් බලන්න මේ හොරකම කළේ මොන තරම් චේතනාවෙන්ද? ඈ මොන තරම් පාරිශුද්ධ භාවයක් තුලද?
ඊවසේ නායක කියන්නේ අගර ඒ සඳහා ගිටි ෆීලිං කියලා අපි කියන්නේ සාවද්ද හැඟීමක් ඔළුවේ තිබිලා තියෙන එකයි නේද?
හොඳ හොඳ හැඟීමක් තිබිලා තියෙන. ඔව් වැරදි හැඟීමක් නෙමෙයි තිබිලා තියෙන්නේ. මේ සල්ලි මං ආවේ හාමුදුරුවන්ට ගෙනල්ලා දෙනවා කියන අදහසෙන්. ඉතින් නායක හාමුදුරේ වෙලාවේ උපදෙස් දුන්නේ මේ මේ මහරාත්‍රි පොල්ගස් වල මේ ගිහිල්ලා වැටුණා නම් එහෙම ඊට වැඩිය කරදරයක් වෙනවනේ. ඉතින් ඇවිල්ලා පන්සලට කිව්වනම් අපි දෙනවනේ ආහාර ටිකක් යන්න බස් කුලියක් දෙනවනේ කියලා ඉතින් උපදෙස් ලබා දුන්නා. ඉතින් අර ඒ වගේ මේ සොරකම් අතර තියෙනවා මේ හරි
සද්ධා
මානුෂීය ගුණාංග තියෙනවා. ඉතින් එහෙමනම් අර මයිකුවලේ කතාවක් ගත්තොත් එහෙම එයා ඒක ගන්නේ බොහෝම සද්භාවයෙන්.
සමහර සෝතාපන්න කෙනෙක් වුණත් අම්මා කෙනෙක් නම් එහෙම කරන්න ඉඩ තියෙනවා නේද? අර දර්ශනය හසත් එක වෙන විකල්පයක්ම නැත්තම්.
ඔව්. චේතනාවනේ හැම විටම බලපවත්වන්නේ චේතනාව. ඒක ක්‍රියාවේ වරද නෙමේ ගොඩක් වෙලාවට ඒක තුල තියෙන චේතනා භික්කවේ කම්මම් වදාමයි. ඒක වරදක් බවට පත් වෙන්නේ චේතනාව.
දැන් නීති දිපුවා අපි හැමෝම යමක් කරපු එකක් දනුවන් දෙද්දි බලනවනේ චේතනාන්විතව කළාද කියන එක නේද?
එහෙමයි. චේතනාන්විතව කළාද කියලා බලනවා. ඒ මේ කර්මයට ධර්මයට සසර විපාකත් ඇති වෙන්නට හේතු වෙන්නේ චේතනාව. දැන් සුළු වරදවල් මහා කර්මයක් බවට පත් වෙලා තියෙන චේතනාව. ඔව් නරක නිසා. ඒ වගේම මහා කර්ම රැස් කරපු අය තමයි ධර්මාශෝක රජතුමා, දුටු ගැමුණු රජතුමා මහා කර්ම රැස්
කරන. ඝාතනනේ.
ඝාතනනේ මිනිස් ඝාතන. නමුත් මේ දෙදෙනාගේ අවසානේ බලාගෙන යනකොට චේතනාව
එහෙමයි.
හොඳයි. දැන් දුටු ගැමුණු රජුරෝ අපාය ගියේ නෑ.
එහෙමයි.
දැන් ධර්මාශෝක රජුරු අර කරමුණු ලද පාප ධර්මයේ තරම් අපායකට
ගියේ නෑ. මොකද එයාගේ ඇත්තම අරමුණුනේ මුළු ඉන්දියාවම අඛණ්ඩ ಭಾರತයක් එක්සත් රාජ්‍යයක් කරන එකනේ.
ධර්මානුකූල භාවයකට පත් වෙච්ච නිසා ඒක මේ නැති වුණා. දැන් අපි තව දෙයක් ඕකෙන් මතුවෙන දෙයක් තියෙනවා අපේ පින්වත් මහත්මයා. උණු දිය තියෙන හැලියකට අපි තව සීතල දිය ඒ හා සමාන හෝ ඒ වගේ දෙගුණයක් වගේ ඇතුල් කරොත් අර රසණය නැති කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ධර්මාශෝක රජතුමාගේ හිත ලෝදිය හැලියක් වගේ නටන හිතක් නම් තිබුණේ. ඒ හිතට මහා පිංකම් රාසියක්ම එකතු වුණා. ඒ එකතු වීම නිසා අර අනන්ත අවීචි මහා නරකයේ දුක් විඳින්න හිටපු ඒ රජතුමා ඒ පව් නිවා ගත්ත මකා ගත්තා.
ඔබ හන්ද විශ්වාස කරනවද පුද්ගලිකව ද අපාය නමින් හඳුනන ලෝක මං කියන්නේ සාහිත්‍ය කතාවම නෙමෙයි. ඒ වගේ අධික දුක් විඳින සත්වයන් ඉන්න ලෝක විශ්වයේ තියෙන්න පුළුවන් කියලා කර්මාන රූපව
ඔව් ලෝකේ යම් යම් ස්ථාන තියෙනවා. දැන් අපි කොහොමත් සලකනවා ප්‍රේතයෝ භූතයෝ කුණුගොඩවල් ආශ්‍රිතව ඉන්නවා පාළු ගෙවල් වල ඉන්නවා ආදී වශයෙන් අපි සලකනවා.
ඒ සාහිත්‍ය කතාවලට වඩා යම් සත්‍යයක් තියෙනවා කියලා පිළිගන්නුලා
තියෙනවා. සත්‍යයක් තියෙනවා. ඒක ඒ යථාර්ථවාදීවම ඒක දැකලා තියෙනවා. ඒ වගේම මේ පොළොව අභ්‍යන්තරයේ අධික රස්ණය පවතින
සයිබීරියා වගේ තැන් අපි හඳුනන රෙකෝඩ් කරලා තියෙන සමහර කෑ ගහන හඬවල් එහෙම නේ පොළොවේ.
අන්න එහෙම. ඒ තැන්වල ශරීර කොටස් වශයෙන් මානසික කොටස් දෙවෙනවා.
එහෙමයි.
මානසික කොටස් දෙවෙමින්
ඒ මනෝමය කයක් වශයෙන්ද?
මනෝමය කයක් වශයෙන්. ඒ එහෙම ශරීර කොටස් දෙවෙමින් පවතින මේ ලෝකයේ තැන් තියෙනවා.
දැන් අපි හඳුනන පොළොවේ යට නොවුනත් විශ්වයේ වෙන තැන්වල උනත් එහෙම තත්ත්වයක් බුදුරජාණන්සේ කියන ලෝකාන්තයක නිරේ නිකන් අර බ්ලැක් හෝල් එකකට සමාන නේ කළු කුහරයකට.
ඔව්.
ඒ වගේවත් විශ්වයේ වෙන තැන් වලුණත් තියෙන්න පුළුවන් නේ කියන්නේ.
තියෙන්න පුළුවන් අනන්ත විශ්වයේම විවෘතයි මේ ජීවියට යන්න විශේෂයෙන් මානසික ශරීරයකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට එවිට අපි මනස තුලින් නිර්මාණය කරගත්ත දෙයක්.
එහෙමයි.
දැන් අපි කල්පනා කරනවා සමහරලාට දැන් ප්‍රේතේ ප්‍රේතාත්මයට ගිහිල්ලා අපි දකින්න දුක් විඳිනවා කියලා.
එහෙමයි.
නමුත් ඔහු විඳින්නේ ඔහු ප්‍රාර්ථනා කරගත්ත දේ. ඔහු කැමති වෙච්ච දේ. මේ සමාජයේ මහා පුදුමයි.
ඒ කියන්නේ යාම තමයි යාගේ දෛවය ලියාගෙන තියෙන්නේ.
යාම විසින් යාගේ දෛවය ලියා ගන්නවා. දැන් අපි දකිනවා සුරාපානය කරලා කානුවකට වැටිලා ඉන්න මිනිස්සේ. නමුත් ඔහු ප්‍රාර්ථනා කරපුනේ. ඔහුගේ ජීවිතය ඔහු ප්‍රාර්ථනා කරපු දේ ඔහුට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි දැකලා තියෙනවා තම තමන් ප්‍රාර්ථනා කරන දේ තමයි පාරමිතා වෙන්නේ.
එහෙමයි.
සමහර
මිනිස්සු නරක දෙපැත්තටමනේ.
ඔව් අපායට යන්න පාරමී පුරා ගන්නවා. සමහර අය දිව්‍ය ලෝකේ යන පාරමී පුරා ගන්නවා. නිවන් දකින්න පාරමී පුරා ගන්නවා. ඉතින් තමන් කැමති කෙනෙක්. දැන් මම අපේ මහතෙර තව කතාවක් මතක් කරන්න දවසක් මහත්මයෙක් ඇවිල්ලා මම මේ අපායෙන් සතර අපායෙන් වළකින්න කියලා ධර්මයක් දිගටම දේශනා කළා. දේශනා කළා එහු ඉදිරිපත් කරන හැම තර්කයකටම මම උත්තර දුන්නා. ඔහුගේ අවසාන තර්කය උනේ මොකද්ද කියලා අපේ මහත්තයා දන්නවා.
එහෙමයි.
එතුමා අහනවා එතුමා අපාය යන්න කැමති නා.
ඔව්.
ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා අහුවා. මං කිව්වා මට කියන්න දෙයක් නැහැ. ගිහිල්ලා බලලා එන්න කියලා. ඉතින් අන්න ඒ වගේ තර්කද්දගෙන ගේන අවස්ථාවල් තියෙනවා. ඒකට ඉතින් අපි තර්කයෙන් පරාදයි.
ඒකට ඔබ වහන්සේ කියන විදිහට විශ්වයේ අපිට නොලැබිය යුතු දෙයක් ලැබෙන්නේ නැහැ හොඳ හෝ නරක නේද? ඉතින් අපිම තමයි ඒක ඩිසයිඩ් කරගෙන තියෙන්නේ නේ හොඳ හෝ නරක ඒක ලැබීම. ඒ කියන්නේ
ඔව් විශ්වයෙන් ලැබෙන දෙයක් අපේ චේතනාව පිරිසුදු නම් අපිට ඒක හොඳ විදිහට ගන්නත් පුළුවන්.
ඔව් නරක විදිහට.
අර සුණාපරන්ත හාමුදුරුවෝ ඒ වගේ.
එහෙමයි.
ඈ ඉතින් ඒ වගේ හොඳ විදිහට ගන්නත් පුළුවන්. ඒක දිහා ඉදාම නරක විදිහට ගන්නත් පුළුවන්. ඉතින් රහතන් වහන්සේ කෙනෙක්ගේ කියලා කියන්නේ ආර්ය භූමියට පත් වෙන උත්තමයෙක්ගේ කියලා කියන්නේ මේ හැම දෙයක්ම හොඳ විදිහට පෙරල ගන්න කල්පනා කරන කෙනෙක් බවට පත් වෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජංකේ මං ඒතම් මංගල මුත්තමං. මේ අටලෝ දහමින් නොසැලෙන මනසක් නිර්මාණය කර ගැනීමට තමයි අපි උත්සාහ කරන්නේ. හැබැයි එහෙමයි කියලා දන දන අගල්වලට වැටෙන්නේ කටු ඉතිපාගන්නේ නැහැ. උන්වහන්සේලා දැනගෙන කටයුතු කරගෙන මේ වැඩ ඉන්නවා.
දැන් අර සම්මතය බෞද්ධයෝ කියාගෙන බොහෝ දෙනෙක් ගන්න ජනප්‍රිය තර්කයක් ගත්තොත් මේ අපායයි දිව්‍ය ලෝකේ තියෙන දෙකම තියෙන මේ පොළවේ සැප විඳින මිනිස්සු, ඒ කියන්නේ මේ ධනවතුන් තමයි දිව්‍ය ලෝකේ ඉන්නේ, දුප්පත් මිනිස්සු මුඩුකොලින් නැද අපායයි ඉන්නේ කියන සරල ජනප්‍රිය බෞද්ධයෝ කියාගන්න එක තර්කයක උභාසික උත්තරේ මොකද්ද?
ඒකට උත්තරයක් තියෙනවා අපේ මහත්තයා. ඒකට උත්තරේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවානේ මනුෂ්‍ය ශරීරයකින් යුක්ත වුණාට මනුස්ස පෙරේතයෝ ඉන්නවා.
එහෙමයි.
මනුස්ස ඉන්නවා.
මනුස්ස
දෙවිවරු ඉන්නවා. මනුස්ස බ්‍රහ්මයෝ ඉන්නවා. මනුස්ස යක්ෂයෝ ඉන්නවා. මනුස්ස තිරිසන්ව ඉන්නවා. ඉතින් අන්න ඒ දේ පදනම් කරගෙන වෙන්නේ
එහෙම ගත්තොත් ඒකේ මතු පිටාර්ථයකුත් තියෙනවා නේද?
මතු පිටාර්ථයකුත් තියෙනවා. ඉතින් මේ මිනිස්සයම සමහර මිනිස්සුන්ගේ සිත් ඇත්තෙම ලෝදිය වගේ දැවෙන හිත් තියෙනවා. එතකොට ඒ හිතක් දෙහා බලලා කියන්න පුළුවන් මේ මිනිස්සයා නම් මේ ජීවමානව අපායේ ඉන්නේ කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වගේ පරම අවිහිංසාවාදී මහා කාරුණිකයන් වහන්සේ කෙනෙකුට වචනයෙන් වෙන්න පුළුවන්, ක්‍රියාවෙන් පුළුවන් හානියක් සිද්ධ කරන්න ලෝදිය මනසක් තියෙන්න ඕනනේ.
ඈ
මහා කාරුණික අර බාමියන් බුදු පිළිමේ වගේ දේවල් කඩන්න, ඒ මූණ කඩන්න මොනතරම් ලස්සන මූණක් තියෙන්නේ නැද්ද පිළිරුවෙත්?
දැන් නේරුතුමා පවා කියනවනේ එයා හිරේ ඉන්නකොට එයාගේ චිත්ත පීඩා සංසිඳව ගත්තේ සමාධි පිළිමේ පින්තූරයක් දිහා බලාගෙන ඉඳලා කියලා නේ.
ඔව්. ඉතින් අන්න ඒ වගේ ඒ මේ
දෙයක් ශාන්තිදායක.
ඔව්. එහෙම මේ එහෙම දෙයක් විනාශ කරන්න ලෝදිය වගේ මනසක්
එහෙමයි
තියෙන්න ඕන. ඉතින් ඒ ලෝදිය වගේ මනසකින් ඒ වගේ මිනිස්සුන්ට අපිට කියන්න පුළුවන් අපායේ ඉන්න මනස.
අර සෙන්බුද්ධහතමේ කියනවනේ දැන් අපායේ දිවි ලෝකේ ලෝකෙත් නෙමෙයි තමන්ගේ ඇතුළෙම තමන්ගේ හිත තුළමයි කියලා. ඒකත් ඔය තරකෙත්
එක්ක තමන්ගේ හිත ඇතුළෙමයි ක්‍රියේට් කරන්නේ. පෙරේතය ක්‍රියේට් කරන්නේ තමන් හදන්නේ. ඒ වගේම අපාය හදන්නේ තමන්, දෙවිය හදන්නේ තමන්. ඔබට ඔබේ ඊළඟාත්මේ හොයාගන්න පුළුවන්. බොහොම හිත
නිර්මාණය කරගන්න පුළුවන්.
බොහොම හිත තැම්පත් කරගෙන බලන්න ඔබේ හිත දෙවියෙක්ද කියලා. ඔබේ හිත පෙරේතයෙක්ද කියලා. ඔබේ හිත මිනිස්සෙක්ද කියලා. ඔබේ හිත තිරිසනෙක්ද කියලා බලන්න. අනිවාර්යෙන් ඔබට තීරණය කරන්න පුළුවන් ඔබේ ඊළඟාත්මේ මෙන්න මේ දවසේ කියලා.
ඒක එහෙම බලන කෙනෙක්ට අවංකවම ලෝකෙට කියන්නේ මේ යාට තේරෙනවා නම් මගේ ඇතුලේ ඉන්නේ තිරිසනෙක්, මගේ තිරිසන් ගතිගුණ තියෙන්නේ කියලා මොකද්ද එතනින් ඉහර කරන්න ඕනේ. ආ අවංකව යා
එයා ඒකෙන් බය වෙනව නම් මහාම මනුෂ්‍ය ගති පුරුදු කරන්න ඕන. දානේ පුරුදු කරන්න ඕන. පරිත්‍යාගයේ කරුණාව මෛත්‍රිය පුරුදු කරන්න ඕන. අකුසල සිත් එනකොට ඒවා අඳුන ගන්න ඕන. ඒවා ප්‍රහාණය කරන්න ඕන. මේ සිත මේ තිරිසන් සිතක්, මේක යක්ෂ සිතක්, මේක පෙරේත හිතක්, මේක ලෝභ හිතක්. අර ඒක සාටක බමුණා
එහෙමයි
දැකලා ඒ හිත දමණය කරානේ
ලොකු ෆයිට් එකක් දීලා එකම සල්ුව දෙන්න නේද
එහෙම තියෙනවා අපේ මහත්යරත් ජීවිතයේ අත්දැකීම් ඇති මට ජීවිතයේ අත්දැකීම් තියෙනවා ඒ විදිහට හිත සටන් කරලා ජය අරගත්ත අවස්ථාවල් තියෙනවා ඒ විතරක් නෙමෙයි අපේ මහත්යා ඊළඟ භවයනේ හොයාගන්න කිව්වේ තමන් මේ භවයේදී මැරෙන දවස හොයාගන්න පුළුවන් එහෙමයි බොහෝම හිත සංසුන් කරගන්න මම හොයාගන්න විදිය මතක් කරන්නද
එහෙමයි
හොඳයි දැන් අපි 2022 වාසය කරන්නේ
එහෙමයි
අපි ඉස්සරහට යමු
එහෙමයි
ටිකක් තරුණ කෙනෙක් නම් ටිකක් අවුරුදු 5න් 10න් වැඩි කරගෙන යන්න ඔහොම වැඩි කරගෙන යනකොට 2045 55 60 කියලා ඔහොම යනකොට ඔන්න බලන්න අපේ මහත්තයා එක කාලයක් අපිට අහු වෙනවා හිමීන් සැරේ හොඳට විඥාණයට බලන්න හිස් ස්වභාවයක්
එහෙමයි
අපි කියන්නේ බ්ලැන්ක් වෙලා කියලා සම්පූර්ණයෙන්ම හිස් ස්වභාවයක් තේරෙන පටන් ගන්නවා. ආන්නේ අවකාශයේ ඔබ නැහැ.
එහෙමයි.
ඔබ ඒ අවකාශයේ නැහැ. අපේ මේ ආධ්‍යාත්මය මහා පුදුම දේවල් පවසනවා. දැන් අපේ මහත්තයාට මගේ ජීවිතේ
ලැබුණේ ඔබවන්ස කියන්නේ මේ සිද්දිර කලින් කියන්නේ අපිට මනස හොඳට සංසුන් කර තර අකාල සංඥා නාට්‍ය කියන වගේ කාලය තරණය කරන්න පුළුවන්ද මනසින් ඇත්තටම? අඩු වැඩි වශයෙන්. එක්කලා කියන්නේ අනාගතය දකින්න පුළුවන්ද කියන්නේ අනාගතය යන්න නෙමෙයි මං කියන්නේ.
අනාගතය දැකීම සිද්ධ කරන්න පුළුවන්. දැකලා ලෝකේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරා, මහරහතුන් වහන්සේලා දේශනා කළා අනාගතයේ සිද්ධ වෙන දේවල් ප්‍රකාශ
කරනවා. ලෞකික යෝගී
අනාගතය පල කරන්න ලෝකේ පල කරලා තියෙනවා.
වෙන අපේ හැමෝම කියන්නේ වහන්සේගේ ජීවිත සිද්ධියක් හරි වහන්සේ කියන්නේ කියලා අනාගතයේ මරණ දවසේ.
ඔව් සිද්ධියක් හරි හරි ලස්සන සිද්ධියක් තියෙනවා අපේ මහත්තයා. මම මේ විදේශගතව ඕස්ට්‍රේලියාවට ධර්ම දේශනාවකට වැඩම කිරීමට සිටියා. ඉතින් ඒකට වීසා ඇප්ලයි කළා. මම ඉතින් වැඩ හිටියා. ඔක කවදෙයිද කවද දන්නේ නැනේ.
කොහොම
ඉන්න දවසෙ මම එක මොහොතකදී මට දැනෙනවා හෙට නෙමෙයි අනිද්දා ඉඳලා ලංකාවේ කිසියම් වැඩසටහනක කාලසටහනක් වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මම ප්‍රකාශ කළා මගේ හිතේ හෙට නෙමෙයි අනිද්දා ඉඳලා කිසිම කාලසටහනක් ලංකාවේ නැහැ.
එහෙමයි
කියලා. නමුත් කැලෙන්ඩරේ නම් පිරීලා තිනවා.
නමුත්
මගේ වැඩ කෙරෙන ස්වභාවයක් මට දැනෙන්නේ නැහැ කියලා මම ප්‍රකාශ කරා. ඉතින් එහෙම ඉදී මම හොඳට මේ කල්පනාවෙන් සිටියා දැන් හිට ඉඳලා වෙන්නේ නැහැ මේක විදේශගත වීම බොහෝ වෙලාට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා.
ඒතකොට එහෙමනම් කලසරණ
කැන්සල් වෙනවා සියල්ල. ඉතින් මේ රාත්‍රී 12ට මේ වීසා ඊමේල් එක ආවා. ඉතින් එවලම මම අපේ ධම්මාවාස රායක ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියාව වැඩ ඉඳ උන්වහන්සේට මම මේ සෙන්ඩ් කරා මේල් එක සෙන්ඩ් කරපු ගමන් උන්වහන්සේ ඉක්මනින්ම මට කෝල් කළා එහාට රාත්‍රී 12 කියන්නේ එළිවෙන ජාමයේ උදේනේ ඊට පස්සේ මට කෝල් කරලා කිව්වා ඔබ වහන්සේට අපි දැම්මම ටිකට් හදනවා වඩින්න සූදානම් වෙන්න කියලා අර කියන වෙලාව වගේම අපි අනිද්ද වෙන්නට කලින් ඕස්ට්‍රේලියාවට වැඩම කළා එවනම් අපේ මනස අපිට වඩා බොහොම වේගෙන් ඒ කියන්නේ අපේ නොලෙජ් එකට දැනුමට වඩා ඉස්සරහා ගමනක් ගමන් කරනවා. ඒ නිසා හොඳට සංවේදීතාවයන් වලට අහුම්කම් දෙන්න පුරුදු වෙන්න.
ඒ කරන අපේ හැමෝටම හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ.
තියෙන්න ඕන. හොඳ සිහියක් තියෙන්න ඕන. ඔබට ගොඩාක් සිදුවෙන අනුතුරු වලින් ඔබට වළකින්න පුළුවන්. ගොඩාක් ප්‍රශ්න වලින් වළකින්න පුළුවන්. ජීවිතේට සිද්ධ වෙන අනාගත සියලු දේවල් වේලාසනින් ගිහිල්ලා මනස අඳුනගෙන ඇවිල්ලා අපිට පවසලා අපිට කියලා දෙනවා. අපි ඒ කර්ම වලට අහු වෙන්න
තරම් මොහොතේ මොනවයි අනුතරදායක ඒවායින් වලකින්න උදව් වෙලා නැද්ද ඔය?
අනිවාර්යෙන් ඇති වෙලා තියෙනවා. දැන් මට මතකයි මගේ පියාණන් බලන්න මම බෙලියත් ප්‍රදේශයට වැඩම කළා. වැඩම කරන වෙලාවදී අපේ මහත්තයා මට ඒ දිගටම දැනෙනවා. අපි මේ හයිවේ එකේ අනුතරකට ලක් වෙනවා. අනුතරකට ලක් වෙන එක මට පේනවා. නමුත් මම මෙහි ඉඳන් අදිෂ්ඨානය කළා මේක වෙන්න එපා. නමුත් වැඩම කළා. වැඩම කළාට පස්සේ ඔන්න තාත්තව මුණ ගැහිලා කතා කරලා ඉවරයි වෙලා මං ආපහු මේ වාහනේට ගොඩ වෙන්න එනකොටම හයියෙන් කෑරලෙක් ඇඬුවා.
ඉතින්
අපේ දකුණු පළාතේ ඔව විශ්වාසයක් පොඩ්ඩක් තියෙන නිසා තාත්තා කිව්වා "අමතුරු වඩින්න එපා." මේට මේ ආයි එන්න කියලා මම අඬ ගහගත්තා. අඬ ගහගෙන ආයිත් ඒකක් දීලා ආයි ගිලම්පස්ස ටිකක් වල දන්න සලස්සලා ටික වෙලාවක් කතා කර කර ඉඳලා කිව්වා "හා දැන් වඩින්න" කියලා. මම වාහනේට නගිනකොට මං කිව්වා මෙච්චර වෙලාවක් මගේ හිතේ මොලේ වැඩ කළා මේ හයිවේ එකේ අනතුරක් දැන් ඒ අනතුර නෑ කියලා. එහෙමනම් අපිට වෙන්න තිබුණු සිද්ධියක් එහෙම වෙන්න තිබුණා. අනිවාර්යෙන් ඒක වෙන්න තිබුණා. මොකද එදා හවස 5ට මම තව මේ ආරාධනයක් බාරගෙන තිබුණා. මං ඒක කැන්සල් කරලා අපි හිමින් ගමන ආවා. හැබැයි අර ගමන වේගයෙන් ආව නම් එදා වැස්සක් තිබුණා. ඒ වැස්ස වෙලාවේ අනිවාර්යෙන් අර වේගය නිසා අනතුරකට ලක් වෙන්නට බොහෝ දුරට ඉඩ තිබුණා විද්‍යාත්මකවම කියලා මට පස්සේ තේරුණා. අධික ධාරාණි ප්‍රතිපාදී වැස්සක් එක තමයි අපිට එන්න සිද්ධ වුණේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් අපේ ජීවිතේ වළක්වනවා අපි හොඳ සිහියෙන් කටයුතු කළොත් එහෙම.
එහෙමයි.
හොඳ සිහියෙන් කටයුතු කළොත් එහෙම. ඉතින් ඒ නිසා මේ අපි හොඳට සිහිය පුරුදු කරගෙන අපේ සිත දනවන දේ අපේ මොළේට වඩා ඉස්සරහින් ගිහිල්ලා සිත අපිට හොයාගෙන ඇවිල්ලා දෙන අදහස් එක්ක අපි පුළුවන් තරම් කල්පනාවෙන් ඉන්න ඕන. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ හැම මිනිස්සෙකුටම හැම දෙයක්ම හඳුනගෙන වළක්වන්න පුළුවන් වෙයි කියලා. මොකද සමහරේවල් අපි හිතාමතාම අපේ කර්ම ශක්තිය තිබුණොත් වළක්වන්න බැරි විදිහට ඒකට ඇදී යනවා.
එහෙම ඒවා තියෙනවා.
මොකද අපේ හිතම මේ ඒකට ඉඩ දෙනවා. අපි ඒකට ඒ කර්ම ශක්තියට අහු වෙන්නට අපි ළඟ අකුසල ශක්තිය තිබුණා.
සවනහස දැන් මේ කාර්ය බහුල ගිහි සමාජයක් තියෙන්නේ. ගෝයින් කබවනා වගේ එකක් මේ වාසිකව කරන්න හොයම අවකාශය අඩුයි ගොඩක් අයට. එහෙම කෙනෙක්ට කොහොමද මේ day to day life එක ඇතුලේ එදිනදා ජීවිතයේ ඇතුලේ තමන්ගේ වෘත්තිය ඇතුලේ ගෘහණියක් නම් ගෙදර කෑම බීම විසීම ඇතුලේ මේ සියල්ල තුල කොහොමද මේ සිහිය දිනු කරන්න එදිනදා ජීවිතයේ කොහොමද ප්‍රැක්ටිස් කරන්න පුළුවන්?
ඒක හොඳ ප්‍රශ්නයක්. අපේ මෙතුමා අහපු හොඳම ප්‍රශ්නයක්. මේ සමාජයේ බොහෝම ප්‍රයෝජනවත් දෙයක්. මට කියන්න පුළුවන් පළවෙනි දේ තමයි තමන්ට හිතට දැනෙන හිතට ප්‍රිය ගුරුවරයෙක් සොයාගන්න.
එහෙමයි.
අහද්දි හිත නිවෙන.
එහෙමයි.
එහෙම තමයි හිතට ප්‍රිය කියලා කියන්නේ. තමන්ගේ හිතේ ප්‍රශ්න නිවන ගුරුවරයෙක් හොයාගන්න. ඒක එක එක කාලයන්වලදී වෙනස් කිරීමටත් තමන්ට අයිතියක් තියෙනවා. මොකද අපි ලදරු පාසලගේ ටීචර්ගෙන් හැමදාම ඉගෙන ගන්න ඕන කියලා නීතියක් නැහැනේ. ඒ නිසා ගුරුවරු මාරු කිරීමේ අයිතිය තමන්ට තියෙනවා. මේ නූතනේ මේ අද ඔබේ හිත නිවන ස්වාමින් වහන්සේගේ ගුරුවරයාගේ දේශකයාගේ දේ ඔබ අහන්න. අහලා හැබැයි ඔබ මේ හිත අවුල් කරගන්න නෙමෙයි හිත නිවා ගන්න මාවතක සිටින්න. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේම ලොකු භාවනාවක්.
එහෙමයි.
භාවනාව කියන එකේ අරුත තමයි අපි ගැටලු වලින් නිදහස් කරන්න ඕන. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. අපි හැම මොහොතකම අපිට ඇති කරවන ප්‍රශ්න වලින් අපිව නිදහස් කරන්න ඕන. ඊළඟට තමයි තමන්ගේ හිත සංසුන් වෙන විදි ක්‍රමයක් හොයාගන්න. බුද්ධ වන්දනාව තමන්ට හිත සංසුන් වෙනවා නම් ඒක අනුගමනය කරන්න. බොහෝම නිසල නිෂ්කලංක පරිසරයක ගිහිල්ලා සුවසේ ඉරියව්වකින් භාවනා ඉරියව්වකින් නිහඬව සිටීම තමන්ට සුවපත් භාවය ඇති කරනවා නම් ඒක සිද්ධ කරන්න. ඒ වගේම ධර්මයේ පොතපත කියවීම තුළ තමන්ගේ ආධ්‍යාත්මික සුවය කැඳවනවා ප්‍රඥාව අවදි කරනවා උදව්වක් තියෙනවා නම් ඒක සිද්ධ කරන්න. ඒ වගේම තමන්ට ප්‍රියජනක වූ භාවනාවක් තියෙනවා නම් ඒක සිද්ධ කරන්න. ඒ හැම දෙයකම අරමුණ බවට පත් කරන්න ඕන වෙන්න ඕන. තමන්ගේ හිත නිවීමකට පත් වෙන්න ඕන. නිවෙන ආකාරයකට ඒක භාවිතා කරන්න ඕන. දැන් අපි දවල් කෑම හැටියට මේ රටේ මේ වෙලාවේ හැම ගෙදරකම එකම වෑංජනේ කන්නේ නැහෙනේ.
එහෙමයි.
හැබැයි මොන වෑංජනේ හදාගත්තත් ඒ හැම ගෙදරකම තමන්ට රසවත් විදියටනේ හදාගෙන භෝජනය කරන්නේ. ඒ වගේ මොන භාවනාවක තුල වුණත් ඒක තමන්ට රසවත් නම් ඒක සුවපත් භාවයක් ඇති කරනවා නම් ඒකෙන් උදව්වක් ගන්න පුළුවන්. දැන් අපි පිපාසයක් ඇති වුණාම වෙලාවක වතුර ටිකක් බොනවා. තව වෙලාවක අපි මොනවා හරි පළතුරු ජූස් එකක් ගන්නවා. මේ දෙකෙන්ම සිද්ධ කරන්නේ අපේ පිපාසය නිවීම නම් අපි මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම කියන්නේ අපි මේ එක එක භාවනාවල් එක ගැටෙනවට වැඩිය හොඳයි මේ හැම දෙයක්ම අපේ ජීවිතයට සුවපත් භාවය ඇති වෙන විදිහට එක් කරගන්නවට. ඒ නිසා ඔබ හොඳට සද්ධර්ම ශ්‍රවණය කරන්, ඒ තුල ඇති කරවන භාවනාවල් කුමක් වුණත් කමක් නැහැ. නිවෙන විදිහට ඒ භාවනාව භාවිතා කරන්න. මම විතර භාවනාවල් වෙනස් කරපු ස්වාමින්වහන්සේ කෙනෙක් තව ඉන්නවද කියලා මම දන්නේ නැහැ.
ඔබ සර් මං කිව්වා ගෝයින්කා භාවනාවක් ඒවත් සමහර ප්‍රැක්ටිස් කළාද?
අනිවාර්යෙන් ඒ ගෝයින්කා සෙන්ටර්ස් වලටත් ගිහිල්ලා තියෙනවා. මම ඒවා අධ්‍යයනය කරලා තියෙනවා. ඒවා ඉන්න ගුරුවරුත් දැන් මගෙන් ඇවිල්ලා උපදෙස් අරගෙන තියෙනවා. කටයුතු කරලා තියෙනවා. ඒ හැම තැනකින්ම යම්කිසි සුවපත් භාවයක් දීම සඳහා ඒ දරන උත්සාහයක් දරනවා. ඒ හැම දෙයකම සංකලනයක් ඇති වෙනකොට පුදුම ශක්තිමත් භාවනාවක්.
ඒ කියන්නේ හැම එකකින්ම හොඳ දේවල් ටික එකතු කරලා තමන්ගෙම ටෙක්නික් එකක් හදාගන්න
පුළුවන්. හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මම ඉතාම සතුට වෙනවා මේ රටේ ඉන්න ගොඩාක් භාවනා ගුරුවරු ළඟට ගිහිල්ලා තියෙනවා. ගොඩාක් භාවනා ආයතනවල භාවනා ප්‍රගුණ කිරීම කරලා තියෙනවා. ඒ වගේම පොතපත ආශ්‍රය කරන්න හැම ආගමකම දාර්ශනිකයෙක්ගෙන් මට අවකාශය ලැබිලා තියෙනවා. ඒ හැමදේම මම සතුටු සිතින් බාර ගන්නවා. මම හැමදේම ඉගෙන ගන්න යන්නේ නැහැ. මට අවශ්‍ය දේ විතරයි මම එකතු කරගන්නේ. දැන් අපේ මහත්තයා කඩපොලට යනවා මල්ලක් අරගෙන. කඩපොලේ කෑ ගහලා කියන හැමදේම ගන්නවද? ලාභයි කිව්වට. අනේ නේ, මට අවශ්‍ය දේ අරගෙන මම එළියට එනවා. මට අනිත් දේවල් පිළිබඳව විවේචනයක්.
හැබැයි සමහරව අනවබෝධයෙන් ඉන්න අය එහෙමත් කරනවා නේද? සමහර අන්තිම බලදී අත්‍යවශ්‍ය දේ අරගෙනම නැති අවස්ථාවක් තියෙනවා
නේද? අන්න හරි. ඒ දේ නම් කරගන්න එපා. ඒ දේ කරගන්න එපා. බොහෝම පරිස්සමට දැන් මේ මොහොතේ මට අවශ්‍ය කරන අධ්‍යාපනය, මේ මොහොතේ මට අවශ්‍ය කරන ධර්මය,
අපේ ප්‍රමුඛතාලයේ උඩම තියෙන ටික මුලින් බලන්න ඕනේ.
ඔව්. හැබැයි යම් කිසි තැනක ඔබ ඉල්ලන දේ නැති වෙන්න පුළුවන්.
එහෙමයි.
එවිට ඔබ සොයන දේ ලබාගත හැකි තැනක් සොයාගෙන යන්න අර දේ විවේචනය කරන්නට කලියෙන්. මොකද විවේචනය කියන්නේ අපේ මග ප්‍රමාද කරන දෙයක්. ඒ අපේ මග ප්‍රමාද කරන දෙයක් විවේචනයේ ගැටීම කියලා කියන්නේ. ඒ නිසා කිසිම දෙයක් එක්ක ගැටෙන්න පුරුදු වෙන්න එපා. අපි හැමදේම මේ කරුණාව කියන එක තියෙන්න ඕනනේ. දැන් අපේ ගොඩාක් දේශක ස්වාමින් වහන්සේලා ඉන්නවා ප්‍රඥාව තියෙනවා, කරුණාව නැහැ.
එහෙමයි.
ඈ ප්‍රශ්න විසඳන්නේ YouTube එකේ.
එහෙමයි.
ප්‍රශ්න විසඳන්නේ Facebook එකේ.
එහෙමයි.
සීමාමාලකේ නෙමෙයි.
එහෙමයි.
ඒ නිසා අපි තේරුම් කරගන්න අපි ඒව විසඳ ගන්න ඕන සීමාමාලකේ කරුණාවෙන්. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳන ආකාරය බොහොම ලස්සනට කියලා දෙනවනේ. අභිමුඛව විවේචනය කරන්න ඕන. සාධාරණව විවේචනය කරන්න ඕන. සීමාමාලකේ විවේචනය කරන්න ඕන. ඉතින් ඒ වගේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වීම කරලා තියෙනවා. මෙන්න මේවා භික්ෂූන් වහන්සේලා හැටියට අපි අනුගමනය කරන්න ඕන. ගිහි පින්නතුන් හැටියට කරුණාව මුල් කරගෙන කාරණා පිළිබඳව අපි හිතන්න ඕන. එහෙම නැත්නම් මෙච්චර වටින දුර්ලභ මනුෂ්‍යාත්මයක්, දුර්ලභ බුද්ධෝත්පාද කාලයක්, සද්ධර්මයේ ජීවමානව පවතින කාලයක් මේක අවසන් වුණොත් තාවසර දසවස් කීපයකින් මොනවා වෙයිද කොහෙද යයිද කියලා කියන්න බෑ. ඒ නිසා මේ අතිශයින්ම දුර්ලභ වූ අවස්ථාවක ජීවත් වෙනවා කියන එක නිරන්තරයෙන්ම මතක තියාගන්න කියන කාරණේ අපි විශේෂයෙන් මතක.
මේක 5000 කරනවා කියලා සාහිත්‍ය කියලා දුන්නාට මේ අපි මුකුත් නොකර ඉඳන් මේ කොටෝරකෙන්නේ නැහැ නේ.
අනිවාර්යෙන් අපේ මහත්තයා කියන 2040 වෙනකොට බුද්දිස්ට් කියලා මුලට දැම්මොත් ප්‍රස්තාවක් ගන්න බැරි මට්ටමක් ලංකාවේ එන්න ඉඩ තියෙනවා. ඉතින් මම ඉස්සර
බටහිර ලෝකෙ මොන වගේ වේද අපි හැමදෙරුණ හිතන්නේ දැන් මේ විද්‍යා දිනුවත් එක ගොඩාක් බුද්ධිමතුන් මේ බුදුදහමට ආකර්ෂණය වෙමින් ඉන්නවානේ. දැන් ස්ටීව් ජොබ්ස් බෞද්ධයෙක් මැරෙනකොට ලෝකේ බටහිර ලෝකෙ වහන්සේ ඉන්නේ කොහොමද?
බටහිර ලෝකේ ලබා ගන්නවා විද්‍යාත්මක ස්වභාවයෙන්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට සුව කැඳවන ආකාරයට ධර්මයේ ලබා ගන්නවා. ඇදහිලි ක්‍රමයට නෙමෙයි.
එහෙමයි. පුදු පූජාවලට නෙමෙයි. හිතනිවල.
ඔව්. මොකද හේතුව ඒ මිනිස්යන්ට මේ ගොඩාක් මේ ආර්ථික දේවල්ම ඉල්ලලා යදින්න දෙවියෙක් හෝ බුදු කෙනෙක් හෝ නැහැ.
ඔව්. ඒගොල්ලෝ උපරිමයට ඇවිල්ලා
නේද? උපරිමයට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට ඕන බුදුරජාණන් වහන්සේගේ දර්ශනය.
එහෙමයි.
එතකොට බුදුරජාණන් දැන් ගොඩාක් ආගම් අදහන්නේ තමන්ට දෙයක් ලබා ගන්නනේ.
එහෙමයි.
හැබැයි සැබෑ බෞද්ධයෙකු බුදුන් වඳින්න ඕන ලබා ගන්න නෙමෙයි. ලබා දුන්නට.
එහෙමයි.
දැන් මම බුදුන් වඳින්නේ බුදුරජාණන් වහන්සේ මට ලබා දුන්නට. ලබා ගන්න
දෙයක් නෙමෙයි ඇත්තටම නේද?
භෞතික දෙයක් නෙමෙයි. මට ධර්මය දුන්නා කියන්නේ සියල්ල දුන්නා.
එහෙමයි.
සියල්ල නිවීම මට ධර්මයේ තියෙනවා නම් මට ගහක් යට මේ සුවසේ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයේතම දුප්පත්කම තියෙන්නේ ධර්මයේ නැතිකම.
එහෙමයි.
ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව හරිම පටු ආකල්පවලින් ඔළුව පුරවාගත්ත පිරිසක් තමයි ශ්‍රී ලංකාවේ බහුතරය. ඒ නිසා මෙන්න මේ 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 දේ ඉස්සෙල්ලම නැති කරගන්න ඕනේ.
අපේ සම්නසර ආචාන්ච හඳුර එක තැනක කියනවා ආසියාවේ බුද්ධඝම මේ නුග ගහක් වගේ ගහ ලොකු උනාට ගන්න කිසිම දෙයක් නැහැ. යුරෝපේ බුද්ධඝම ඇපල් ගහක් වගේ ගහ පොඩි උනාට අස්වැන්න ගොඩක් තියෙනවා. මිනිස්සුගේ ඵල ලබනවා.
ඒක 100%ක් ඇත්ත අපේ මහත්තයා. ඈ ඒක නිසා අපි නිෂ්ඵල ආකාරයකට ප්‍රායෝගික විද්‍යාත්මක නැති ස්වභාවයකින් ධර්මය එකතු කරගෙන සිටීම තර්කානුකූල නැති දෙයකින් ධර්මය ජීවිතයට එකතු කර ගැනීමෙන් අපිට සපවත් භාවයක් ක්‍රමවත් භාවයක් දකින්න නැහැ. දැන් අපි ලොකු බෞද්ධ සංස්කෘතික පොතක් කතා කළාට අපි මහත්ය සංස්කෘතික වැඩක් කරන්න ගියාම කොහොමද අපි ඒක කරන්නේ? මල්ශාලාවේ මිනිස්සුගෙන් තමයි අහගන්නේ මල ගෙදර කොහොමද කරන්නේ? මගුල් ගෙදර කොහොමද කරන්නේ කියලා
අහන්නේ.
ඔව් සලෝන් එකේ මිනිස්සුගෙන් තමයි අහගන්න ඕන මේ ඒක කරන විදිය. අඩුම තරමේ මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිත් බෞද්ධෙක් වුණාට සංස්කෘතික පොතක් නැහැනේ. සංස්කෘතික පොතක් භාෂා චිත්‍රයෙන් තිබිය යුතුයි කියලා මම මේ රටේ ඉන්න දේශපාලකයන්ට ඒ වගේම මහානායක ස්වාමින් වහන්සේලාට දැනුම් දෙමින් යනවා. අපි මතක් කළා කිරම විමල ජෝතිනායක ස්වාමීන් වහන්සේටත් මම මේ දැන් ගිහිල්ලා උන්වහන්සේත් ඇස් දෙක අවදි කරලා බැලුවා ඇත්තනේ
නේද පොදු සංස්කෘතික ග්‍රන්ථයක් අපි හම්බුනේ අපිට මේ මාර්ගෝපදේශන පොතක් නේද
අපිට පොතක් නෑ ඒ කියන්නේ අපි හිතමුකෝ ශ්‍රී ලාංකික විදේශීය ජීවත් වෙච්ච දරුවෙක් ලංකාවට ආවා
ඔව්
එයාට ඒ පාට වෙඩින් එකක් ගන්න අවශ්‍ය කරනවා
ඒ චාරිත්‍ර සම්ප්‍රදාය කර්ම ඇතුළත් මාර්ගෝපදේශන ගයිඩ්ලයින් එකක් නෑ
අපිට එහෙම එකක් නෑ ඒ නිසා දැන් ඕක මට කරන්න පුළුවන් නමුත් එහෙම නෙමෙයිනේ රජයක් බුද්ධ ශාසන අමාත්‍යංශය සංස්කෘතික ශේත්‍රයක් මේක
හැබැයි හරි වැදගත් දැන් විදේශගත ගොඩාක් අය අපේ හැමෝම ලංකාවේ වැයටත් නැත්තෙන් ඉන්නවා තමයිගේ ළමයි මේ බෞද්ධ සංස්කෘතියට අනුව හදන ඒගොල්ලෝ උපරිම උත්සාහත් කරනවා
උත්සාහ ගන්න
දහම් පාසල යනවා ඒවා පිටරටින් නැයි නමුත් ඒගොල්ලන්ටත් මේ ඕක ලොකු ප්‍රශ්නයක් වහන්සේ කියලා ඔබවහන්සේ කියන එක නේද
විශාල ප්‍රශ්නයක් අපි මෙතුමා මේක අත්‍යවශ්‍යයෙන්ම මේ රටට අවශ්‍ය කරන දෙයක් තමයි මේ බෞද්ධ
සංස්කෘතික මාර්ගෝපදේශන ග්‍රන්ථයක්
ග්‍රන්ථයක් අවශ්‍ය
කරනවා ආමංගල චාරිත්‍ර විවාහ චාරිත්‍ර
තව නොයෙකුත් වෙසප්පෝය කරගන්න විදිය හරි පොසොන් පෝය කරගන්න විදිය හරි දන්සලක් කරන විදිය හරි
එනිසාම විතරක් කතා කරලා හරියන්නේ නැහැ
නේද ඒ නිසා අපි මාධ්‍යයන්වල කියනවා සංස්කෘතිය දිය වෙනවා සංස්කෘතිය විනාශ වෙනවා මෙහෙමයි කියලා නමුත් සංස්කෘතික පොතක් නැහැ ඉතින් කුමක්ද අපි කතා කරන
දේ අපි දන්නවද නැද්ද තමන්ගේ බුද්ධිමට්ටම ඒක වෙනම කතාවක් හැබැයි මේකක් තියෙන්න ඕනේ
නේද තියෙනවා දැන් ඒකට තෝරගන්න පුළුවන් උඩ රට විදියද පාත රට විදියද කොයි විදියද කියලා ඒකේ ප්‍රභේදනයන් සහිතව තිබුණාම සංස්කෘතික පිළිවෙත් ටික බොහොම ලස්සනට තියෙනවා
අපේ හැමෝම විශ්ිතාමෙන් මේ සිහිය හොඳට ප්‍රැක්ටිස් කරපු කෙනාට නිවන වගේ මේ ලෞකික ජීවිතයත් හොඳට එන්ජොයි කරන්න පුළුවන් නේ දැන් ජපන්ස් දන්නවනේ ජපන් ජාතිකයෙක් තේකක් බොන්නේ හරි සීනි නැතුව බිව්වත් හරි රසවින්දනයේ කියන්නේ පැය ගානක් ගිහුවත් ඒක බොනවනේ අපේ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම අර කිමුල කිරීමට කියන වගේ යාන්ත්‍රික වෙලා නේද තෙලනාට්‍ය බල්ල ගමන් කන්නේ
ඔව්
ඒක ජීවිතේ ඇත්තම මේ මගේ පරමාර්ථ වශයෙන් කිසිම ඉන්ද්‍රිය නැති බව ඇත්ත හැබැයි ලෞකික වශයෙන් ආස්වාදයක් බුදුහමතුරු නෑ කිව්වේ නෑනේ ඒ ආස්වාදෙත් විඳින්න නැති තත්ත්වයක් වංශකිලද ලංකාවේ මිස යාන්ත්‍රික වෙච්ච ගතිය රොබෝවරු වගේ
ධර්මය අවශ්‍ය කරන්නේ අපේ මැතුමා මේ සැනසිලිදායක ජීවිතයක් ගත කරන්නටනේ
එහෙමයි
ධර්මය අවශ්‍ය කරන්නේ සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න ඒ ඇරෙන්නට ධර්මයක් වැඩක් නෑ
එහෙමයි
ඉතින් ඒ නිසා සුවපත් වූ ජීවිතයක් ගත කිරීමටයි චේතනාව පාරිශුද්ධත්වයෙන් යුක්තව ජීවත් වීමටයි ධර්මයක් අවශ්‍ය කරන්නේ. ඒ නිසා මේ ධර්මය ගත්තා කියලා කියන්නේ කන බොන එකේ පැවැත්මේ යුග ජීවිතයේ වෙනස්කම් ඇති කරගන්න ඕන දෙයක් නෙමෙයි. ඒ හැම දෙයක්ම සද්භාවය තුල සුවපත් භාවය තුල චේතාන්විත පිරිසුදු භාවය තුල පරිහරණයකට ලක් කරගන්න පුළුවන්කම තියෙනවා. තමන් ඉන්න තැන්වල ඉඳලා දැන් ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසනවනේ ආනන්ද හාමුදුරුව විමසනවා බුදුරජාණන් වහන්සේගෙන් මේක ගිහි ජීවිතයට බැරිද? බුදුරජාණන් වහන්සේ මතක් කරන්න පුළුවන්. එතකොට ඇයි එහෙනම් අපි මහාන වෙන්නේ? එතකොට ඉක්මන්.
අර හංසයාගේ මොනරගේ උපමාව නේද?
ඔව්. එතකොට ඉක්මන්. ඒ නිසා ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. මේක ගිහියා පැවිද්දා කියලා එහෙම වෙන් කරන්න නෙමෙයි ඉපදුණු හැම මිනිස්සෙක්ම ධර්මය තේරුම් ගන්න ඕන. ධර්මය තේරුම් ගන්නවා කියලා කියන්නේ ජීවිතයේ පදවන ලයිසන් එක.
එහෙමයි.
දැන් මේ වාහන පදවන ලයිසන්ස් තිබ්බට
එහෙමයි.
ජීවිතයේ පදවන ලයිසන්ස් කාටවත් නැහැ. මම විශ්වාස කරනවා තරුණ කාලයේම ජීවිතයේ ධර්මය කියන්නේ කුමක්ද කියලා අඳුනා ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන ඒක තමයි ජීවිතයේ සසර පදවන ලයිසන්ස් කියලා මම කල්පනා කරනවා.
ඒන වාස කියන්නේ මග හදිස්සි ජීවිතේ වෙන අනුතුරු හදිස්සන්ත නේ රියාන්තුරු නේ ජීවිතේ වෙන අනුතුරු වළක්ව ගන්න පුළුවන් ඒ හරහා.
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම වළක්ව ගන්න පුළුවන්.
ඒකල අපි හඳුර කියන්නේ විශේෂයෙන්ම සිහිය දියුණු කිරීම තමයි මේ කියන්නේ ප්‍රධාන වශයෙන්ම වැදගත්.
ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ මහත්තයා නිකන් ඉන්න වෙලාවක ඉහළ ඉඳලා පල්ලෙහාට ලියාගෙන එන්න. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් ඉහළ ඉඳලා පල්ලෙහාට ලියාගෙන
එන්න.
කොහොමද ලියාගෙන එන්න? ඇවිල්ලා හරියට මැදින් ඉරක් ගහගෙන එන්න. මැදින් ඉරක් ගහගෙන ඇවිල්ලා එක පැත්තක් වහන්න. අපි හිතමු සම්මා කියන පැත්ත වැහමු. වහලා කියවගෙන එන්න. ඈ දිට්ඨි සංකප්ප ඔන්නෝම තමයි අපිට කියවෙන්නේ පල්ලෙහාට. ඊට පස්සේ ඒ ටික හොඳට බලන්න මිනිස්සුන් ලෞකික අය ළඟ තියෙන ටිකක් නෙමෙයිද කියලා. තියෙනවනේ. ඒ හැමදේම තියෙනවා. ඊට පස්සේ ඒ පැත්ත වහලා දැන් ඊළඟට අනිත් පැත්ත වහන්න. අර දිට්ටි කියන ලයින් එක වහන්න ඕනේ.
ඒ සම්මානේ.
ඊට පස්සේ දිගටම සම්මා 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 සම්මා. ඊට පස්සේ පොතක් හොයාගෙන ගිහිල්ලා සම්මා කියන අර්ථය හොයාගන්න. එහෙනම් සම්මා භාවයට පත්වීම නෙමේ හැම දෙයකින්ම අපි වෙන්න ඕනේ. අන්න ඒකනේ අරහත්ාංග මාර්ගය කියලා කියන්නේ. එහෙනම් සම්මා දිට්ඨියේ තියෙන ලක්ෂණ සම්මා සමාධියේ තියෙනවා. මැද තියෙන හැම තැනකමත් වෙන්න ඕන සම්මයක් ගුණයට පත් කර ගැනීම යහපත් ගුණයට පත් කර ගැනීම. එහෙම නැත්නම් ලෝකෝත්තර ගුණයට පත් කර ගැනීම. දැන් සම්මා දිට්ඨි කියන්නේ දිට්ඨි නැති බව.
එහෙමයි.
ඉතින් ඔය නිර්වචනයම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕනම තැනකට ගේන්න පුළුවන්. ඉතින් අපි වරද්දගෙන නේද තියෙන්නේ? වරද්දගෙන තියෙනවා. ඒ වරද්දගත් නිසා අර ලෝකෝත්තර භාවය කරා ගමන් කරන අවධානය මිනිසයාගෙන් බිඳිලා තියෙනවා.
අපේ සොල්නස කොහොමද හිතන්නේ දැන් ගිහියෙක් සාමාන්‍ය යම් කාලයක් නිසිපරිදි ආනාපාන සතිය වගේ එකක් ජීවිතේට එකතු කර ගැනීම සම්බන්ධයෙන් දැන් අචාන්චා ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට ආනාපාන සතියෙන් නිර්දේශ කරන්නේ මේ උන්වහන්සේගේ අනුගාමිකයන්ට
මනසක් තියනවා කියලා දන්නේවත් නැති සමාජයකට මේ ආධ්‍යාත්මික හඳුන්වා දීමක් ඇත්තෙම කරන්න බෑ.
එහෙමයි.
දැන් මගේ ළඟට දේශනාවන් වලට එන උදවිය මං හරි සතුට වෙනවා. මේ රටේ ඉන්න හැම ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟටම ගියපු හැම භාවනා මධ්‍යස්ථානයකට ගියපු උදවිය.
එහෙමයි.
ඉතින් මං කියන බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔය ඇත්තන්ට තේරුම් කරලා දෙන්න මට ලේසියි. එහෙම නැතිව අතිශය නවක කෙනෙකුට මේක කිව්වට තේරෙන්නේ නැහැ. සමහර ආගමිකයෝ ඉන්නෝ හිත කියන්නේ කුමක්ද කියලාවත් දන්නේ නැතිව.
ඕකම වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ආවෙත් සත්‍යාස්ත්‍රෝ ළඟට ගිහිල්ලා අනිදීර්ථක ළඟට ගිහිල්ලා අන්තිමටනේ ගොඩක් අය එන්නේ.
අනිවාර්යයෙන්ම.
ඒ තමයි බුදුහාමුදුරුවෝ ලේසි වෙන්නත් ඇති නේද ඔය තර්කේ මත.
අනිවාර්යයෙන්ම දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම තෝරගන්නේ පස්වග මහණුන් හේතුව කුමක්ද? ආධ්‍යාත්මික අධ්‍යයනයක
හිටපුවයි
නිසා. ඒ නිසා අපිට ආධ්‍යාත්මික කුමන හෝ මේ බුදුදහම වෙන්න පුළුවන් වෙනත් ආගමක වෙන්න පුළුවන් ආධ්‍යාත්මික අධ්‍යයනයක ඉන්න මිනිස්සෙකුට ධර්මයේ sannivedanaya කරන්න හරිම ලේසි. ඒ නිසා පොඩි කාලේ ඉඳලා අර දලයි ලාමා ස්වාමීන් වහන්සේ මම මුණ ගැහෙන්න වැඩම කළා හිමාචල් ප්‍රදේශයේට. උන්වහන්සේලාගේ තියෙන එක දෙයක් තමයි සියලුම වැඩිමහලු කුඩා සියලු දෙනාටම දවසට විනාඩි 30ක් නිහඬව වාසය කරන්න කියලා. ඒ නිහඬව වාසය කිරීමෙන් ඔවුන් අඳුන ගන්නවා ඔවුන්ව තමන්ව. මොකද්ද මගේ මනස? මම අද මොනෝද කරේ? මම මොනෝද කරන්න ඉන්නේ? මොකද්ද මට වෙලා තියෙන්නේ කියලා අඳුන ගන්නවා. මෙන්න මේ හඳුනා ගැනීම තුළ තමන්ගේ මනසට අවශ්‍ය කරන දේවල් එයා අඳුනා ගන්නවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය හඳුනා ගන්නවා. ඊට පස්සේනේ මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය හොයන්න හිතෙන්නේ. ඉස්සෙල්ලම අපි නතර වෙලා අපිට තියෙන ප්‍රශ්න මොනවද? දැන් මේ ලංකාවට වෙලා තියෙන එකනේ. මේ රටේ ඉන්න මිනිස්සු දන්නේ අපිට තියෙන ප්‍රශ්න මොනවද? අපිට මොනවද අවශ්‍ය කියලා.
ඒ ප්‍රශ්න අතර මුලින්ම ඉස්සගන්න ඕනේ ප්‍රශ්න ප්‍රමුඛතාවලා ඉස්සෙ මුලට තියෙන්න ඕනේ මොනවද කියලා දන්නේත් නැහැ.
ඒ දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තෙම මතක් කරේ මිනිස්යන්ට මේ මමත්වේ දුරු කරගන්න කියන එකනේ පළවෙනි එක. ඊට පස්සේ මේ අනිකුත් දේවල් දන් දෙන්න නැති කරගන්න නෙමෙයි ඉගැන්වුවේ. ආධ්‍යාත්මික තියෙන සක්කාය දිට්ඨිය කියන වැරදි ආකල්පමය භාවය නැති කරගන්න. මේක නැති කරගත්තොත් එහෙම මේක දුරු කරගත්තොත් ඉවත් කරගත්තොත් මේ පළවා හැරියොත් තමන්ගේ ආත්මය තුලින් හරියට අර ආවේශ වුණු දිෂ්ටියක් ඇඟින් එලවල දැම්මා වගේ. දැන් අපි අහලා තියෙනවා කළු කුමාර දිට්ඨිය, සීරියකා දිෂ්ටි, මහසෝනගේ දිෂ්ටි. ඕව වෙන්න පුළුවන්. ඒව ඇඟට ආවහම ඇඟ බරයි. ඉතින් මේ සක්කාය දිට්ඨිය ඔක්කොටම වඩා බරයි. මේ සක්කාය දිට්ඨිය එලවල දැම්මට පස්සේ එයාට පුදුම නිදහසක් ලැබෙනවා. මේ ලෝකේ නිදහසේම ලස්සනට දකින්න පුළුවන් සක්කාය දිට්ඨිය අයින් කරගත්තොත්. සක්කාය දිට්ඨිය මහා පුදුම වේදනාවක් මිනිස්සුන්ට දෙන්නේ, පීඩාවක් දෙන්නේ. ඉතින් මම වෙනුවෙන් ලෝකේ වැඩ කරද්දී මම නැතුව වැඩ කරන කෙනෙක් වෙන්න. ඒක තමයි නිවෙන්න තියෙන හොඳම මාර්ගය බුදුහාමුදුරගේ අනුශාසනය.
දැන් ධම්මපදයේ තියෙන්නේ මේ විතරාගී මුනිවරු තමයි වනාන්තරයේ සුන්දරත්වය හොඳටම අත්විඳින කෙනේ රමණීයානි අරණීයානි යත්.
අනිවාර්යයෙන්ම
විතරාගං රමෙස්සන් තියෙන තේ කාම ගවේෂිනුගේ කාමයේ හොයන්නේ නැති මුනිවරු තමයි වනයේ සුන්දරත්වය විඳින්නේ කියලා නේ.
ඔව්. අප ගිහි කාලයේදී ඇත්ත වශයෙන්ම අපිට ජීවිතයක් තිබුණේ නැහැ.
එහෙමයි.
අපි ජීවත් වෙන්න උත්සාහ කළා විතරයි.
එහෙමයි.
ධර්මයේ දැක්කට පස්සේ තමයි ජීවත් වෙන්නේ. එදා ඉඳලා තමයි ජීවිතයක් තියෙන්නේ. ඒ ආධ්‍යාත්මික සුවය තරම් වටිනා දෙයක් වෙන ලෝකෙ කිසි දෙයක් නැහැ. ධම්මං විනානත්ති සුඛානත්තා. ඉතින් මම මේක හොයලා බැලුවා පිරිවෙනේ තියනවද කියලා. පිරිවෙනේ දැක්කේ නැහැ. ගොඩාක් ස්වාමීන් වහන්සේලා ළඟත් බැලුවා. එහෙම තිබුණෙත් නැහැ. ගිහියෝ ළඟ තිබුණෙත් නැහැ. මං කල්පනා කළා මේක මෙහෙම හරියන්නේ නැහැ. එක තැනකින්ම පුටුව මිලදී ගන්න බැරි වෙයි. හැබැයි මට මේ තැන් තැන් වලින් වැල් ටිකක් එකතු කරගන්න, ඇඳි ටිකක් එකතු කරගන්න, අඬු ටිකක් එකතු කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේවා එකතු කරගෙන පුටුව හදනවා. මේක තමයි ධර්ම මාර්ගයට එන ඕනම කෙනෙක් කරන්න ඕන. ලේසිම තැන. එකම තැනකින් පුටුවක් අරන් යන්න බලාපොරොත්තු වෙනවට වැඩිය හොඳයි තමන් එකතු කරගත්ත අඩුම කුඩුමත් එකතු කරගෙන බොහොම අමාරුවෙන් හරි දේ තේරුම් ගන්න උත්සාහ කරන්න.
අපේ හැමෝම මං කියන ස්ථාම් වැදගත් දෙයක් කියන්නේ يعني අර ගුරුකුල වලට මේ කියන්නේ අර පුද්ගල සරණයට වහල් නොවි හැමතැනකින්ම ගන්න ඕන හොඳ දේවල් ටික ගන්න කියලා වහන්සේ කියන්නේ. අරගෙන තමන්ටම ආවෙනික ටෙක්නික් එකක් හදා ගන්න උත්සාහ. දැන් වහන්සේ කරේ එහෙමනේ.
තමන්ගේ තුවාලේ දන්නේ තමන්නේ. තමන්ගේ තුවාලේ කොහෙද තියෙන්නේ? දැන් අපේ මහත්තයාගේ තුවාල වර්ගයේ ලෙඩ වර්ගයේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක අපේ මහත්තයා අඳුන ගන්න ඕන. වෛද්‍යවරයා ළඟට ගියත් ඉස්සෙල්ල වෛද්‍යවරයා
අහන්නේ අහන්නේ නේද?
ඔව්, ඔබෙන් අහන්නේ. ඇයි ඔබ ආවේ? ඇයි මොකද්ද ඔබට රිදුම? මොකද්ද වේදනාව? ඊට පස්සේ ඔහුගේ හිසේ කැක්කුම වෙන්න පුළුවන්, දතේ කැක්කුම වෙන්න පුළුවන්, බඩේ කැක්කුම වෙන්න පුළුවන්. ඔහු කියන්න ඕනේ දේ. එහෙම නැතුව දැන් අපි වෙදකම් ඉගෙන ගන්න යනවා. තමන්ට තියෙන්නේ බඩේ කැක්කුමක්. නමුත් එයා හොයන්නේ කකුලේ කැක්කුමට බේතක්. ඒක වැඩක් නෑ කවදාවත්. ඒ නිසා දැනුම කියන තරම් ඕන තරම් තියෙනවා. දහම කියලා ඕන තරම් තියෙනවා. මම දකින්නේ ඖෂධ ගබඩාවක් හැටියටයි ත්‍රිපිටකය. හැබැයි මේකේ කැමැති බේතක් කැමැති වෙලාවට අරගෙන බොන්න බෑ.
එහෙමයි.
එහෙම බිව්වොත් වස වෙනවා.
එහෙමයි.
ඈ හරියට වෛද්‍යවරයාගෙන් උපදේශය අරගෙන ඒකත් මාත්‍රාවට ගන්න ඕනේ. මාත්‍රාවෙන් එහා ගත්තොත් ඒක විස වෙනවා. ඒ නිසා හරියට කර්මාචාර්යයන් වහන්සේලාගේ කෙනෙක්ගෙන් හරියට මාත්‍රාවට ගන්න ඕන. හැබැයි කර්මාචාර්යවන් වහන්සේ කෙනෙක් තෝරා ගැනීමේදී ඔබ ලක්ෂ වාරයක් හිතන්න ඕන. මොකද ඒ දේශනාවල් වලට අහුම්කන් දීලා මේ දේශනාව කොච්චර දිගුද, කොච්චර ගැඹුරකට සීමාවක් කරා ගමන් කරනවද, මේකේ අවසාන දෘෂ්ටිගත භාවය, මේ භාවනාවේ අවසාන தত্ত্বය කුමක්ද කියලා Tamanට හැඟීමක් ඇති වෙන්න ඕන. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ලස්සන මේ කතාවකින් උගන්වනවා. දැන් කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මේ ඔය ජලය ඔය කෑම මෙහි දාලා යන්න ඉස්සරහා හරියට වහිනවා.
එහෙමයි. අපර්ණක ජාතකයනේ.
අන්න හරියි.
එහෙමයි.
ඈ දේවදත්ත කියනවා ඉන්නවා. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕන ඒක හරිද කියලා. ඈතින් වහිනවනම් ඈ සීතල හුලං එන්න ඕන, සුවඳ එන්න ඕන, වැහි සුවඳ.
ඈ
ඒ වගේම ඈතට කළු වළා පේන්න ඕන, විදුලි කොටන්න ඕන. එහෙම නැත්තම් අපිට ඒ ගමන යන්න බෑනේ. අන්න ඒ නිසා අපිට ගුරුවරයෙක් හොයාගන්න හරි අපහසු වුණා. මේ හරි මාර්ග දර්ශනය සොයාගන්න. නමුත් හැම කෙනෙක් ළඟම යම්කිසි දෙයක් තිබුණා. හැම දෙයක්ම අපි ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ හැම දෙයකින්ම යම්කිසි සාරයක් අපි ලබා ගත්තා. දැන් ඒ අතර අපිට හොඳ ජීවමානව අපිට ලැබුණු ස්වාමීන් වහන්සේ නමක් තමයි අචංචා හාමුදුරුවෝ. උන්වහන්සේගේ පොත්පත් මගේ ජීවිතයට හරි මේ සම්බන්ධ වුණා. කාන්දමක් වගේ මම
උන්වහන්සේ හරි ප්‍රායෝගිකයි නිත් එක නේද?
ප්‍රායෝගිකයි. කෙටි වදන් වලින් වචන වලින් විශාල අරුත් අපිට ගෙනල්ලා දුන්නා. ඉතින් පස්සේ බලනකොට උන්වහන්සේත් පිරුණම් පාල අපි අතරින් සමුගෙන තිබුණා චංචා ස්වාමීන් වහන්සේ. එතකොට අපිට පොත් තමයි තිබුණේ. ඉතින් අපිට මේක ජීවමාන කරගන්න ඕමනා වුණා. ඉතින් අපි හැම තැනින්ම එකතු පහදු කරගෙන මේ ගොඩනගාගෙන තියෙනවා. නිවෙන්න කැමති කෙනෙකුට ධර්මයේ තියෙනවා. මේක දෘෂ්ටියක් නෙමෙයි, ආකල්පයක් නෙමෙයි, ඇදහිය යුතු නෑ. තමන්ගේ හිත නිවා ගන්න අපින් අනුශාසනයේ යමක් ගන්න පුළුවන් නම් අරගෙන සැනසෙන්න එච්චරයි.
ධර්මයෙන් ඇවිල්ලා ප්‍රැක්ටිස් කරලා ඇත්තද කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් එකම මේ ධර්මයේ බුදුන් වහන්සේගේ ධර්මයේ නේ. දැන් අනිත් ඒවා වගේ අපි මරණයෙන් පස්සේ බලන් ඉන්න එපේ ස්වර්ගයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ නේ.
ඔව්, සාන්දීට් එකයි මේ මොහොතේම අපිට අත්දකින්න පුළුවන් දැන් මේ අකාලික බව කියන එක අත්දකින්න පුළුවන්. දැන් අපි ධර්මය හොයන්න කියලා කිව්වම ලොකු ධර්මයක්ද හොයන්න කියලා හිතනවා. ධර්මයේ ಗುಣ අපිට කියලා දෙනවනේ අපේ මහත්තයා. ඒ ධර්මයේ ಗುಣ කියලා දෙන කාරණාවල තියෙන භාවයේම අපි පොඩ්ඩක් පරේක්ෂණය කරලා බැලුවනම් අපිට ධර්මය හොයාගන්න පුළුවන්. අකාලිකයි කියන වචනය සම්පූර්ණයෙන් තෝරගෙන තමන් අකාලික බවට පත් වෙන්න. ආයි වෙන ධර්මයක් ඕනද? ලෝකෝත්තරයි කියන වචනේ හොඳට තේරුම් අරගෙන තමන් ලෝකෝත්තර භාවයට පත් වෙන්න. මෙන්න මේක තමයි ලෝකය, මෙන්න මේක තමයි ලෝකෝත්තර භාවය කියලා හරියට තේරුම් අරගෙන තමන් ඉන්න ලෝකීය
පැත්ත. ඒකත් කියන්නේ අද විවහරින් කියන ලෝකෝත්තර නෙවෙයි
නේ. නෙමෙයි 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 නෙමෙයි.
අද හොඳම ගේම් කාර්යෙන්ටද කියන්නේ ලෝකෝත්තරය කියන්නේ.
ඔව්, ඒක නෙමෙයි. ඉතින් ඒ නිසා ලෝකෝත්තර භාවයට පරිවර්තනය වෙන්න, නිරෝධය කියන වචනේ හරියට තේරුම් ගන්න, තමන් නිරෝධයට පත් වෙන්න. තමන් නිරෝධයට පත් වෙන්න. නිර්වාණය කියන වචනේ තේරුම් ගන්න.
ඇත්තටම අපි සමනස් මේ ලෝකෝත්තරය කියන්නේ රහතන් වහන්සේ හරියට ගත්තොත් නේද?
ලෝකෝත්තරය කියන්නේ
මේ ලෝකයෙන් ඈතර වෙච්ච කෙනානේ ලෝකෝත්තරය කියන්නේ.
ඔව් බඹයක් පමණ ශරීරය ලෝකය මේ ශරීරයෙන් එහා දැන් මේ ශරීරය ඇතුළතනේ සියලු දෙනාගේ ඥානය තියෙන අපේ මහත්යෙකුට කියන ඉන්ද්‍රිය ඥානය. අපේ මහත්යෙ තියෙන බුදුරජාණන් වහන්සේගේ හිස මුදුනින් නිර්මාණයක් වෙලා තියෙනවා අපිට පැරණි පිළිමවල දකින්න පුළුවන් කමක් තියෙනවා. මෙතනත් එක පිළිමයක තියෙනවා. හිස මත තියෙනවා නිලුම් මලක් ආකාරයට දෙයක්. එතකොට මේ මොකක්ද? මේ තමයි කලාකාරයා විසින් අපිට ලබා දුන්නු දායය.
මේ පෙන්නපු සංකේතය නේද?
සංකේතය. මේක නිවැරදි විදියටම පැරණිම පිළිමවල මම දැකලා තියෙනවා. ඒක නිවැරදි විදියට අපේ මහතේ ගොඩනගන්න ඕනේ මෙහිමයි. හිසට සම්බන්ධ නැතුව.
එහෙම ආහා.
බිත්තියේ ඉඳලා කම්බියක් ගෙනල්ලා හිසට අඟලක් විතර තීද්දි තමයි ඒ සිරස්පත නිර්මාණය වෙන්න ඕනේ. ඒ කියන්නේ හිසෙන් නොගෑවුණු දෙයක්. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට සම්බන්ධ නැති ඥානයක් බුදු කෙනෙක් ළඟ වැඩ
කරනවා. පැරණිම පිළිමවල ඔකෝ ඒ විදිහම තියෙනවද ඔය කියන විදිහට?
තියෙනවා තියෙනවා. එහෙම කරන්න බැරි තැන්වලදී හිසේ ඉඳලා මද කොටසක් උඩට ගිනිල්ල කම්බියකින් වගේ නිර්මාණය කරනවා. එහෙම බිත්තියේ ඉඳලා කම්බියක් ගෙනල්ලා නිර්මාණය කරන්න පුළුවන් තැන්වලදී ඒ විදිහට නොගෑවීම ඒක නිර්මාණය වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා.
ඒන අතීන්ද්‍රිය තත්වයක් කියන්නේ.
අතීන්ද්‍රිය තත්වයක්. මෙන්න මේක තමයි ආර්ය මාර්ගයට පරිපූර්ණ කොට අවබෝධ කරගත්ත කෙනෙකුට තියෙන ඥාණය. එයා ඉන්ද්‍රියන් තුලින් බලන්නේ නැහැ. ඉන්ද්‍රියන් වලින් එපිට ඉඳලා බලන ඥානයක් පවත්වාගෙන යන්නේ. අන්න ඒකට තමයි ලෝකෝත්තර ඥාණය, ලෝකෝත්තර විෂය කියලා කියනවා. ඒ වගේම අර උපමා කරන්නෙත් මඩේ හැදිලා, ජලයේ හැදිලා, මඩදියේ ඉක්මවා පිපෙන නිලුම් මලක් වගේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන උපමාවකුත් තියෙනවා. ඉතින් මෙන්න මේවයි අරුත් සොයන්න ඕනේ. දැන් නිර්වාණය කියන අරුත සොයාගත්තොත් එහෙම නිර්වාණයට තමන්පත් වුණාම මේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට නොබෙදෙන ස්ථාවරයකට පැමිණියාම එයාට කියනවා නිර්වාණ. නිර්වාණ බැඳීම් නැති. බැඳීම් නැති කියන අවස්ථාවටපත් වෙනවා තමන්ගේ මනස. ඉතින් මෙන්න මේ සූපද්භාවය තමයි ඇති කරගන්න නම් මේ වගේ පරිශ්‍රණයක ගවේෂණයකපත් වෙන්න ඕන, පරිවර්තනේ වෙන්න ඕන.
එහෙමයි.
පරිවර්තනේ වෙන්නට නම් අපිට සෑහෙන්න අපේ දෘෂ්ටි අතහැරීමේ කුසලතාවයක් තියෙන්න ඕන.
අපේ හඳුනේ දැන් මේ ගල්ලඟුරු කෑල්ලක් දියමන්තියක් වෙන්නේ ලොකු පීඩනයකින්නේ, පරිවර්තනේ වෙන්නේ පීඩන සමයක් පහු කරලානේ.
ඔව්.
ඒ වගේ එකක්ද මේ අර දනබුවා සමනලේක් වෙනවා වගේ, ඒ වගේ එකක්ද මේ අසුතවත් කෙලස් බයිත පුතඥයා මුනිවරයෙක් බවට පත් වීමේ ක්‍රියාවලිය?
ඒක අපිට කියන්න පුළුවන් මෙහෙමයි අපේ මහත්තයා. අපි හැම දෙයක්ම සැපයි කියලා ලං කරගන්නවා.
එහෙමයි.
ඒ දේවල් කාලේ දුකක් බවට, වේදනාවක් බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ தত্ত্বය අධ්‍යක්ීමෙන් සහ අත්විඳීමෙන් සහ ප්‍රඥාවෙන් නුවණින් ජීවිතය අවබෝධ කරගත්තට පස්සේ කෙනෙකුට හිතෙනවා මේ ලෝකේ කිසි දෙයකට ඇලිලා වැඩක් නැහැ කියලා. ඊට පස්සේ මේ සිතත් දුකයි කියලා එයා තේරුම් ගන්නවා. මේ සිතටත් ඇලීම තියෙනකම් මට දුක් විඳින්න වෙනවයි කියලා තේරුම් කරගන්නවා. එයා මේ සිතෙනුත් නිදහස් වීම සඳහා කටයුතු කරනවා. අන්න එහෙම කටයුතු කරනකොට මේ හිතෙනුත් නිදහස් වෙන අවස්ථාවට එයාපත් කරගන්නවා. මේ හිතෙන් නිදහස් වීම සඳහා මේ සිත ඇතුලේ ඉඳලා ලෙහෙසියෙන් මේ හිත ඉඩ දෙන්නේ නැහැ.
එහෙමයි.
චිත්තේ ශක්තිය යම් ප්‍රමාණයකද අපි ගණනයක් කරමුකෝ.
එහෙමයි.
මිලියනයක් කියලා අපි හිතමුකෝ චිත්තේ ශක්තිය. ඒ ඒකකය, ඒ චිත්තේ ශක්තිය අදින්නේ ලෞකිකත්වයට
පැවැත්මට.
එහෙනම් ලෝකෝත්තර ශක්තිය මිලියන දෙකක් කරන්න වෙනවනේ. එහෙමනම් අර දෙගුණයක ශක්තියක්, නිදහස් වීමේ ශක්තියක්, මේකට කියනවා ආරද්ධ වීරය, සතර සම්‍යප්පදානය
කියලා. ඔව්, අපේ අංක පොඩි අර භෞතික විද්‍යාත්මක කතාවක් එකතු කරන්න පුළුවන්. දැන් අපි ගුරුත්වාකර්ෂණයෙන් පෘථිවියට බැඳිලානේ ඉන්නේ.
ඔව්.
ආසන වශයෙන් තප්පරයට කිලෝමීටර 11කට වඩා වැඩි වේගයකින් අපිට පොළවෙන් උඩට යන්න පුළුවන් නම් තමයි අභ්‍යවකාශනාවකට මේ ස්කේප් වෙලොසිටි, කියන්නේ මේ මිදුම් ප්‍රවේගය, වියෝග ප්‍රවේගය ගන්න පුළුවන්.
ගත්තොත්
තමයි ගුරුත්වාකර්ෂණය ගැලවිලා අභ්‍යවකාශයට යන්න පුළුවන්.
යන්න පුළුවන්.
ඒ වගේ එකක් තමයි උතන වෙන්නේ නේද?
අනිවාර්යෙන්ම, අනිවාර්යෙන්. ගුරුත්ව ශක්තියට වඩා ශක්තියක් අපි ජනනය කරන්න ඕනේ. ඒ කියන්නේ ඇලීමේ ශක්තියට වඩා
සිතේ තියෙන අර ලෞකිකේ තියෙන ආකර්ෂණ ශක්තිය වඩා වැඩි වේගයක් අපි ගන්න ඕනේ මිදුම් ප්‍රවේගයක්.
ඇති වෙන්න ඕන. දැන් අපි ඇලීමේ ශක්තියට වඩා ගැලවීමේ ශක්තිය. ඒක හැම දෙයකටම තමන්ගේ දැන් අපි හිතනවා කෙනෙක් හිතන්න පුළුවන් මේ ඇහැට පේන දේවල් වලට කනට ඇහෙන දේවල් වලට පමණයි ශරීරයට දැනෙන දේවල් වලට පමණයි මිනිස්සු ඇලෙන්නේ කියලා නෑ. ඒ ඔක්කොටම වඩා බරපතලම ඇලීම් තියෙන ආකල්පමය ඇලීම්, දෘෂ්ටිමය ඇලීම්. මෙන්න මේ දේවල් වලින් නිදහස් වීම සඳහා නිදහස කරාම ගමන් කරන මහා පූර්ණ ප්‍රයත්නයක උත්සාහයක යෙදෙන්නම ඕන.
ලෝක අපි සමහරවිට මිනිස්සු වැඩිම මිනිමරාගෙන තියෙන ඔය පංචේන්ද්‍රයන් සම්බන්ධ කාරණා වලට නෙමෙයි, දෘෂ්ටිමය කාරණා වලට.
දෘෂ්ටිමය කාරණා වලට. ඔව්. තමන්ගේ පෞරුෂයට සිදුවෙන හානි සම්බන්ධයෙන් තමයි ගොඩාක් දෙනෙක් හානි සිද්ධ කරලා තියෙන. දැන් මම මේ පොඩි කාලේ ඉඳලා අපේ මහත්තයා තිබිච්ච දෙයක් තමයි මිනිසෙකු විසින් කළ ඕනෑම දෙයක් මටද කළ හැකි කියන ධනාත්මක චින්තනයේ තිබුණු ස්වාමින් වහන්සේ නමයි. මේකම මට බාධාවක් වෙනවා ධර්ම මාර්ගයේ. ඒකට හේතුව මම විසින්ම සියල්ල තේරුම් ගත යුතුයි කියන තැනට එනවනේ.
එහෙමයි.
එහෙම ආවහම මට මාතුලින් මිදීමට නොහැකි වෙනවා. ඉතින් අවසානයේ මට සිද්ධ වෙනවා මම විසින්ම සියල්ල තේරුම් ගත යුතුයි කියන ස්වභාවයත් අත්හැරලා සියල්ල විශ්වයට ස්වභාව ධර්මයට බාර දීලා සොයන්න. අන්න එවිට තමයි අපිට සත්‍ය මාර්ගයක යම් අවදියක් වෙනසක් පරිවර්තනයක් සිද්ධ වෙන්න පුළුවන්කම අවකාශය සැලසුනේ.
ඉගෙන පහඳුනේ මේ මමත් ඒ කියන්නේ මමත් වෙ නැති කරන්න බාධාක් කියන්නේ මමත් වෙමයි නේ.
අන්න හරි. මමත් වෙ නැති කරන්න මමත්
දැන් කෙනෙක් මෙහෙම ඇහුවොත් මේක නිකන් අර පැරඩොක්ස් වගේ එකක් කියන්නේ මේ විරුද්ධාභාසයක් කියන්නේ. දැන් සසර අපි යන්නේ තණ්හාව නිසානේ. ඒතකොට සසරෙන් මිදෙන්න මේ නිවන් දකින්න තියෙන කැමැත්තත් තණ්හාවක් නෙමෙයි කියලා කඩේ අහන්න බැරිද අනිත් පැත්තට?
බොහොම හොඳ ප්‍රශ්නයක්. ඔක තවත් විදියකින් අහපු ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ සරියුත් මහරහතන් වහන්සේගෙන්. නිවන රසවත් වෙන්නේ, නිවන ප්‍රණීත වෙන්නේ කොහොමද විඳින්නේ නැත්තම්?
එහෙමයි. අවේදිත සුඛයක්
නැත්නම්. ඔව්. අවේදිත සුඛයක් වෙන්නේ කොහොමද මේ විඳින්නේ නැත්තම් කියලා. ඊට පස්සේ ඒකට ලැබුණ උත්තරේ තමයි නොවිඳින නිසාම තමයි අන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙන උත්සාහයන් දෙකක්. එකක් සසර ගොනු කරගන්න, අනිත් එක සසර නැති කරගන්න. අචංචහාමුදුරු මතක් කරපු කියමනක් තියෙනවා, ලෝකෙ විඳින්න වෙනවා අපිට දුක් දෙකක්. එකක් දුක් වැඩි කරගන්න, අනෙක තමයි දුක් නැති කරගන්න කියන වචන දෙක. ඉතින් ඒ නිසා මේ 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 වීරය අපි බලපවත්ව ගන්න ඕන ඔරුවක් ලෙස භාවිතාවට ගන්න ඕන. ඒ නිසා මේක අතහැරලා යන්න භාවිතා කරගීමක් මිසක් මේකෙන් යමක් ගොඩ ගහ ගන්න, මේකට පුරව ගන්නට නෙමෙයි අපි මේ වීරය සිද්ධ කරන්නේ. අන්නේ එතෙන්දි තමයි අර ලෞකික අපේක්ෂාවේ වීරිය සහ ලෝකෝත්තර අපේක්ෂාවේ වීරිය ප්‍රභේදණය වෙන්නේ. මෙයා මේක ඔරුවක් ලෙස භාවිතා කරන නිසා ඒකේ සංස්කාරයක් හැටියට ඒක තබා ගැනීමේ ආකල්පමය ස්වභාවයක් නැති නිසා මේක මේ කාර්යය අවසන් කරන මොහොතේම අතහැරලා යනවා කියන එක. ඔක බොහොම ලස්සන තැනක් වෙනවනේ අපිට තරණය කළෙත් නෑ රැඳී සිටින
ඕගතරණ සූත්‍රේනේ.
බොහොම වටින ඕගතරණ සූත්‍රයේ සඳහන් වෙන කතාව.
ගිලුනේත් නෑ, ගිලුනේත් නෑ. එහෙම කියන්නේ නේද?
ඔව්. ඔව්. රැඳී සිටියෙත් නෑ. එහෙනම් මොකද්ද මේකේ අර්ථය? දැන් මේක අර්ථ කුළුගන්වාගෙන අපේ වර්තමාන සමාජයේ එක එක මතවල ඉන්නවා.
එහෙමයි.
දැන් හෙමින් පීනුවා කියනවා, රැඳී සිටියා කියනවා, ඒ වගේ. නමුත් ඊට වඩා බොහෝම ගැඹුරු අර්ථයක්නේ බුදුහාමුදුරුව ලබා දුන්නේ. දැන් අඟුලිමාලට ලබා දුන්නු අර්ථය වගේ මම වඩින්නේ, ඔබයි දුවන්නේ. ඒ වගේ මෙතන කොහොමද මේ සංසාරේ තරණය කළේ කියලා විමසුවාම මම තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. මොකද්ද මේ අර්ථයක් වෙන්නේ? මේ දෙකෙන්ම බැහැර වෙනවා. මේ දෙකෙන්ම බැහැර වුණාම අපිට සංඥාවට මේක ගන්න බෑ. සංඥාවෙන් එහා ගමනක් තමයි අපිට එතනින් ආරම්භ වෙන්නේ. ඒක අපි ලෝකෝත්තරවම වටහා ගත යුතු කාරණයක් මිසක් අධ්‍යාපනයේට දැනුමට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා එතෙන්ට අපි මනස පාත්‍ර කරන්න ඕන. එහෙනම් ඒ ආධ්‍යාත්මික වෙනස එයා ඇති කරගන්න ඕන.
අපේ සම්මාසයෙන් දැන් අපේ වැඩසටහනේ අවසාන කාලේ ඉමින් ඉන්නේ මේ ඔබවහන්සේ යම් භාවනා ක්‍රමයක් මොන හරි නිර්දේශ ගන්න පුළුවන්ද මේ ඔබවහන්සේගේ මේ ගමන් මාර්ගයේ? දැන් ඔබවහන්සේගේ වැඩසටහන මත අන්තර්ජාලයේ තියෙනවා මේ සම්මා සමාධි ආයතනෙත් වැඩසටහන් කරනවා කියලා නේද? ඒතර මේ දැන් මේ අහන කෙනෙක්ට මුලින් ප්‍රවේශයෙන් මොන හරි ඔබවහන්සේ දැන් භාවනා අභ්‍යාස භාවනා ක්‍රමයක් යෝජනා කරන්න පුළුවන්ද පළවෙනි වතාවට ඔබවහන්සේගේ දේශනාවක් අදහන කෙනෙක් නම්?
යෝජනා කරන්න පුළුවන් මේක හරියට අර වෛද්‍යවරයෙක්ගෙන් සියලු දෙනාටම ගැළපෙන බෙහෙතක් මොකද්ද කියලා අහපු වගේ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. සිලු දෙනාගේ නිරෝගීකම
වෙනවා. අර නිකන් අර ප්‍රථම ආධාරෝගේ ගෙදරදී කරන්න ප්‍රථම ආධාරයේ දුස්තල කියලාද වෛද්‍යවරු සමහරවට රෝහලකට එනකම්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කල යුතු දේ කාරණේ කුමක්ද කියන කාරණය. ඒකම තමයි අපිට දේශනා කරන්න සිද්ධ වෙන්නේ නිවන් මාර්ගයට උපකාරක වෙන දේ. ඒ තමයි කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය. ඒ නිසා ධර්මයේ අහන්න දැන් අපි සම්මා සමාධි මෙඩිටේෂන් සෙන්ටර් කියලා සර්ච් කරොත් ඔබ ළඟා කර ගැනීමට හැකියාව තියෙන ධර්මයේ. ඉතින් අපි ධර්මයේ අහන්න කැමති නම් අහන්න, අපේ ආයතනයේ පොත්පත් ලබා ගන්න පුළුවන් ස්ථානක් තියෙනවා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් අපේ ස්ථානයේ ලබා ගන්නට පුළුවන් මේ පොත්පත් පරිහරණය කරන්න. අර එක පාරටම වෙනසක් ඇති වෙන කෙනෙක් කලාතුරකින් ඇති වෙයි නැත්නම් හැමින් හැමින් ධර්මයේ ප්‍රගුණ කරගත්ත කෙනෙක් වෙන්නම ඕන.
අර මම ඉස්සර ගෝයි ගල්ලංගුරු කැලලක් එකපාරට දියමන්ති ගැටයක් වෙන්නේ නැහැ.
වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට යම් කිසි කාලයක් යනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණා මේ ඇයි මේ සමහර අය ඉක්මන්ට සමහර අය පහ වෙන්නේ කියලා. ඒකට දුන්නු බුදුහාමුදුරු උත්තරේ තමයි ඒ අය සංසාර පුරුදු කරපු අය. ධර්මය. ඉතින් ඒ නිසා මේ ආත්ම භාවයේදී ඔබගේ කුසල ශක්තිය, කුසල දාමය කොච්චරද කියලා අපිට මෙතන ඉඳන් කියන්න බෑ. ඒක ඔබ තුල යම් මැනීමක් ඇති කරගන්න ඕන. ඔබේ වීරියේ ප්‍රමාණය, ශ්‍රද්ධාවේ ප්‍රමාණය, ප්‍රඥාවේ ප්‍රමාණය, ධර්ම අවබෝධයන් පිළිබඳව ඇති ප්‍රමාණය. ඉතින් ඒ නිසාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න. ඒක තමයි ලොකුම ඖෂධය. Tamanට ගැළපෙන දේ අහන්න. දැන් මොන ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් කමන්නේ ඔබට හුචි ධර්ම මාර්ගයක් අහන්න. හැබැයි ඒක හැම දෙයක් තුළම ඔබේ ලෝභ ද්වේෂ මෝහ නිවෙන විදියට අහන්න ඕන. තමන්ගේ මනස නිදහස් වෙන විදියට අහන්න ඕන. තමන්ගේ මනස නිදහස් වෙන ධර්මයක් අහන්න කියන කාරණය තමයි පළමුවෙන්ම අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. කුමන ධර්මයක් ඇසුවත් ඔබ විමසන්න නුවණින්. දැන් දිව ඇත්තෙකුට රස වලින් මුලා කරන්න බෑනේ. ඒ නිසා ඔබට ඒ ධර්මයේ කොහොමද සංවේදී වෙන්නේ කියලා හොඳට තේරුම් කරගන්න. මොකද බුදුහාමුදුරුව අනුගමනය කරගත්ත මාර්ගය මේක.
හැබැයි ඇත්තට මෙහෙම ප්‍රශ්න තියෙනවා. තමයි දිව කියන කෙනෙක්ට වුණත් එයාව හිප්නොටයිස් කළා, කියන්නේ මෝහණය කරලා එයාට මේ සීනි ටිකක් දුන්නොත් ලුණු රහයි කියලා හරි දැන් ලුණු රහ. ඒතර කවරේ අධික විදිහට පුද්ගල සරණ ගියොත් ඔය ප්‍රශ්නේ එන්න බැරිද
කියලා. එන්න පුළුවන්.
මොනවාත් තමන්ගේ ගුරුවරයා කියන එක හරි කියලා හිතෙන්න. නෑ, ඔබ වහන්සේම කිව්වා ඔබ වහන්සේගේ ධර්මය අහපු අර ගුරුවරයා ඔබ වහන්සේ කියපු එක පිළිගත්තට ගෝලෙව එක පිළිගත්තේ නෑ කියලා.
ඔව්. නෑ.
ඒනේ ගෝලියෝ අධික විදිහට ගුරුවරයා සමග ගිහිල්ලා ඉන්නේ නැතිනේ අර
මහත්. ඔව්. ඔව්. ඒකට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අසාරේ සාරමතිය. අසුරුදේ සරු කොට ගන්න පුජ්‍යලයා මේ ලෝකේ ඉන්නවා. එහෙම. එහෙම නැහැ කියන්න බෑ. නමුත් සත්‍යයට ඉඩ දීලා බලන කෙනෙකුට, ස්වභාවිකව බලන කෙනෙකුට ඒ දේ වෙන්නේ නැහෙනේ.
එහෙමයි.
ස්වභාවිකව අපි බලන්න ඕන. එහෙමනම් ස්වභාවිකව බලන කෙනෙකුට ඒක වෙන්නේ නැහැ.
දැන් නිර්වද්‍යාසින් බලන කියලා වහන්සේ කියන්නේ නේද?
ඔව්, නිදහස්ව, දෘෂ්ටි නැතිව. ඈ, දෘෂ්ටි නැතිව බලන්න. දෘෂ්ටි නැතිව බලන විට ඔබට දැනෙනවා මේ මොහොත රස්නේ, මේ මොහොත සීතලයි කියන වගේ මේ ධර්ම මාර්ගය තුල අපිට නිවීමක්, නිරෝධයක්, ශාන්තියක් තියෙනවා කියලා තේරෙනවා. ඉතින් ඒකත් හරියට තේරුම් කරගන්නත් හැමෙන් හැමෙන් ධර්ම පරිශ්‍රණයේ ක්‍රමානුකූලව යෙදෙන්න ඕන. හැබැයි ඔබගේ සවන් හෝ මොලේ නෙමෙයි, ඔබේ හදවත.
එහෙමයි.
අපි එහෙම නැත්නම් ඔබේ සිත.
එහෙමයි.
දහමට යොමු කරන්න. ඒකයි වැදගත්කම තියෙන්නේ. සිත විවෘත කරන්න ඕන සත්‍යයට. එවිට තමයි අපිට හරිම දේ සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ. දැන් අපේ ප්‍රශ්නේ බවට පත් උනේ මොකද්ද අපි මේ භාවනාව
ප්‍රාථමිකම පියවර හැටියට. ඒ කියන්නේ දැන් මේ ඔක්කොම දන්න අයට උගන්වන්න පුළුවන්, මොකද නොදන්න අයට උගන්වන්න පුළුවන්, බාගෙන දන්න අයට උගන්වන්න අමාරු. මම කියන්නේ මුකුත්ම නොදන්න අපිම අන්‍යාගමිකයෙක් ඉන්න ඔබ වහන්සේගේ මේ මාර්ගය මම කියන්නේ හිතනවා මේක අහලා.
ඔව්.
ඒ වගේ මුකුත් නොදන්න කෙනෙකුට, බින්දුවේ ඉන්න කෙනෙකුට.
බින්දුවේම ඉන්න කෙනෙකුට දෙන්න පුළුවන් උපදේශය තමයි අපේ ඒ දලයි ලාමා ස්වාමීන් වහන්සේ පවා කියන ක්‍රමය. මමත් අනුගමනය කරලා මේ දේශනා කරනවා. දවසකට පැය භාගයක් නිහඬව සිටින්න.
එහෙමයි.
එබිට ඔබට ඔබව තේරුම් ගන්න පුළුවන්. මොකද මම ඉස්සෙල්ල පටන් ගත්තෙත් එහෙමයි. මගේ ඉස්සෙල්ලම භාවනාව කෝප භාවනාව.
එහෙමයි.
ඒ කෝපෙ දිහා බලාගෙන මේ කෝපෙ කියලා මෙනෙහි කළා.
අර කස්න වගේ.
ඊට පස්සේ අපි අර භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා ආනාපානසති මෛත්‍රී භාවනාවල් ඒ තියෙන සම්ප්‍රදාය. මේව කරද්දී අපිට අත්දැකීම් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ මුලින්ම නිහඬවම ඉන්න මොන ආගමිකයෙකුට වුණත් ඒක කරන්න පුළුවන්.
ආගමක සසලහණියකුත් නැහැ
නේ. ආහණියකුත් නැහැ. නිහඬව සිටින්න ඔබට ඔබව තේරුම් ගන්න පුළුවන්. ඔබේ ආධ්‍යාත්මය ඔබට පවසයි ඔබ කවුද කියලා. ඔබේ වෙනස් විය යුතු තැන් ඔබට පෙන්නයි. අන්න ඒවා ඔබට එවිට සෝදනය කරගන්න.
අපි ස්වාමිනාසේ අහලා තියෙන රමණ මහර්ෂි කියන එකම අභ්‍යාසයේනේ Who am I? මම කවුද කියලා අහන්න කියලා නිර්පේක්ෂ උත්තරයක් හම්බ වෙනකම්.
ඔව්. මම කවුද? තම ආත්ම ගවේෂණය. මේකට ආගමක් නැහැ. ඕනම කෙනෙක් ඒ දේ ප්‍රකාශ කළා නම් ඒක අපිට නැහැ කියන්නේ.
අද වාසනේ මම මේ අර හරි ගෞරව කරන්න ඕනේ ගොඩක් අය ලංකාවේ දලයි ලාම ස්වාමීන් වහන්සේ කියන්නේ දලයි ලාම තුමා කියලා කියන්නේ ලංකාවේ දන්නේ නැහැ උන්වහන්සේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් කියලා.
ඔව්. ඔව් බෞද්ධ භික්ෂුන් වහන්සේ ළමක් ඒ වගේම දාර්ශනික උත්තරීතර අවබෝධයකට පත් වෙච්ච
ලෝකයේ සියලු බෞද්ධයන්ට ඉන්න හරි ඇත්තම නායකයා දලයි ලාම ස්වාමීන් වහන්සේ දැන්ටනේ.
ඔව්. ඒ නිසා උත්තරීතර අවබෝධයකට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා මම උන්වහන්සේ
වහන්සේම හිතනවා මොකද සමහර චෝදනා කරනවානේ උන්වහන්සේ මේ ඇමරිකන් රූකඩයක් මේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට වැඩ කරන හුදු දේශපාලන චරිතයක් කියලා සමහරු කියනවානේ. නමුත් වහන්සේ උන්වහන්සේ හම්බ වෙලා
කතා කරපු නිසා මම දන්නේ උන්වහන්සේගේ රට යම් පිරිසක් මංකුල්ල ගෑවා.
එහෙමයි.
උන්වහන්සේට උන් හිටි තැන නැති වුණා. ඊට පස්සේ ඉන්දියාවේ කොටසක් අද ලබා දීලා ඒ කොටසේ වැඩ ඉන්නවා.
ධර්මශාලා.
සියල්ල කොල්ල කාලා බැනවදින්නෙත් උන්වහන්සේටමයි. ඔබ සතු තියෙන සියල්ල උදුරගෙන ඔබට හොරා කියනවා.
පැමිණි කාර්යය ඉල්ලන බලනවා
කියන්නේ. ඔව් මේක පුදුම ලෝකයක් පුතේ. ඈ සියල්ල මේ හොරා කාලා ගලවගෙන හොරා විසින් චෝදනා කරනවා.
අර ගෙදර අයිතිකාරයන හොරා කියනවා.
හොර හොරා කියනවා. අයිතිකාරයට හොරා කියනවා. අන්න එවැනි බොහොම
ඔබවහන්සේලා අවංක ඔබවහන්සේ හදවතට දැනනවාද උන්වහන්සේ තුල යම් චිත්ත දියුණුවක් අධ්‍යාත්මික දියුණුවක්
අනිවාර්යයෙන්ම අපේ දැනට ඉන්න ලෝකයේ බෞද්ධ සංකේතයේ තමයි දලයි ලාමා ස්වාමීන් වහන්සේ යුරෝපය තනිකරම අනුගමනය කරන්නේ ආභාෂය ලබා
යුරෝපයේ වේගයෙන් පැතිරෙන උන්වහන්සේගේ
දලයි ලාමා ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා ළඟ තියෙන දර්ශනය ගොඩාක් වටිනවා. හැබැයි දුර්වලකමක් නෙමේ ශ්‍රේෂ්ඨකමක් වැඩිපුර තියෙනවා. ඒ තමයි කරුණාව අතහැරීම. උන්වහන්සේලාගේ හරි අවිහිංසාවාදී තත්ත්වය නිසා අවියාවුද නිෂ්පාදනය නොකරපු නිසානේ උන්වහන්සේලාට
අදට යර්ගණය කරන්න අවිහිංසාවාදීව නේද?
ඈ ඔව් ඒ වගේ ඒ නිසා ඒ රට අහිමි වුණා. අද නමුත් ඒත් සතුටෙන් ඉන්නවා. ඒ ධර්මය නිසා සතුටෙන් ඉන්න සෑම විටම අපිට සැබෑ අයිති භූමියක් නැහැ. අපිට අවශ්‍ය කරන්නේ ආධ්‍යාත්මික නිදහසයි. අපි කවුරුත් පෘථිවි වාසීන් කියන පදනමට උන්වහන්සේලා ඇවිල්ලා සතුටින් වැඩ ඉන්නවා. නමුත් ලෝකයේ මිනිස්සුෙකුට එහෙම අසාධාරණයක් නොවිය යුතුයි. දැන් උන්වහන්සේ ලංකාවට වඩමවන්න දැන් මං ගියපු වෙලාවේ මගෙන් ඉල්ලීමක් කළා. මගේ දෑස්පිය වෙන්න කලින් මගේ හුස්ම යන්න කලින් මට ලංකාවට ඇවිල්ලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රුවන්වැලි සෑයේ දළදා මාලිගාවයි වැඳ ගන්න ඕනේ. ලංකාවට එන්න දෙන්නේ
නැහැ. එන්න දෙන්නේ නැහැ. අපි හැමෝම අපියෝග කතා කරා අපේ සත්‍යවිලොක්.
මේ රටේ රාජනායකයන්ට කසීරුකාවක් තියෙනවද?
අක්කෝ අපි හැමෝම අපියෝග අපේ සත්‍යවිලොක් YouTube නාලිකාවේ කතා කරා පාප් වහන්සේලා දෙන්නෙකුට මේ රටේ එන්න පුළුවන්කම තිබුණා. අර බෝර මුස්ලිම් කට්ටියට ඇවිල්ලා මේ රටේ ආගමිකට අපි කියන්නේ ඒක කරන්න එපා කියලා නෙමෙයි. හැබැයි ලෝකේ ඉන්න ප්‍රධානම ශ්‍රේෂ්ඨම බෞද්ධ නායකයාට එන්න දෙන්න තරම් කොන්දක් තියෙන බෞද්ධ නායකයෙක් ලංකාවේ බිහිවෙලත් නැහැ. ඒ වෙනුවෙන් සටන් කරන කොන්දක් තියෙන භික්ෂුවක් ලංකාවේ බිහිවෙලත් නැහැ. මම අපේ හඳුනන මම කියන්නේ
අනිවාර්යයෙන්ම
ඒක කෙලිම කියන්න ඕනේ.
ඒ නිසා අපි විශ්වාස කරනවා වර්තමාන ජනාධිපතිතුමාට හරි මේ කසීරුකාවේ ඇති කියලා. මේ අපිට ණයවලට වඩා යම්කිසි රටවලට බල ඒ ණයගත්තන ණය ගෙවනවනේ. එහෙම බලපෑම් වලට කළා මේ අවිහිංසාවාදී.
හැබැයි ඉතින් අපි හොයනවාද චීනගේ හාල් කැවිච්ච ජාතියකට ඔය තීරණය ගන්න ලේසි නම් වෙන්නේ නැහැ.
කසීරුකාව තිබුණොත් උන්වහන්සේ වැඩම කරයි. හැබැයි කසීරුකාව නැති සිංහල ජාතියක් වුණොත් උන්වහන්සේගේ හුස්ම ඉහෙලයි උන්වහන්සේට එන්න බැරි වෙයි. මොකද හරිම අවිහිංසාවාදී මහා කාරුණික ඉල්ලීමක්. හැබැයි උන්වහන්සේට චෝදනා කරන්න නම් උන්වහන්සේ එක ඝාතනය කරපු මේ සතෙක්වත් කැරබොත් එක්කත් පෙන්වන්න
ඕනේ. එහෙමයි.
ඈ එහෙමයි. ඉතින් උන්වහන්සේට චෝදනා කරන්නේ මහා අසාධාරණක තැනක ඉඳලානේ. ඉතින් ඒ නිසා මෙන්න මේක උන්වහන්සේට ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.
අධ්‍යා අවබෝධ ලැබ කෙනෙක් තුළ තියෙන අර මෘදු ගුණය, ඒ සුවසිල් ගුණය සියල්ල උන්වහන්සේ තුළ තියෙනවා උන්වහන්සේ දක්වපු විදිහට නේ.
සියල්ලම තියෙන ඒ මහා කාරුණික ගුණය සියල්ලම තියෙනවා. ඒ අවිහිංසාවාදී සියල්ලම තියෙනවා. අද වුණත් ඒ ආක්‍රමණිකයන්ට පවා නැගී හිටින සියල්ල පාලනය කරමින් සංසුන් කරමින් තියෙන උන්වහන්සේ. මහා විහිංසාවාදී. මම එක වෙලාවකදී ඕක පෙන්වන්නේ කරුණාව නොදැක්විය යුතු පුජ්‍යලයක ඉස්සලා කරුණාව දැක්වීමක් හැටියටයි. ඈ ඒ නිසා අර මේ අපිට හොඳටම ගන්න පුළුවන් ඒබ්‍රහම් ලින්කන් මැතිතුමාගේ මේ මුල් ගුරුවරයාට ලියපු
ලියුම තමන්ගේ දරුවකට උගන්වන
රළු මිනිසුන්ට රළු ලෙසත් මෘදු මිනිසුන්ට මෘදු ලෙසත්
ප්‍රත්‍යාර දැක්වීමට ඔහුට උගන්වනවා.
සලකන්නට මගේ පුතාට උගන්වන්න කියලා. මෙන්න මේ වචනේ තේරුම් ගන්නේ නැතුව අපි හුදු ධර්මානුකූලවම සිද්ධ වුණොත් එහෙම ධර්මානුකූල කෝණයකින් විතරක්ම බැලුවොත් එහෙම මම හිතන විදිහට ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට මට පවතිනත්
දෙයක්. ඒ කියන්නේ නායක නම් දස්තන කරා පෙනේ කරන්න ඕනේ කොච්චර ධර්මානුකූලව හිටියත්
නේ. හිටියත් කියන කාරණා. අන්න සුදුසු අවස්ථාවක්.
නැත්තම් ධර්මිට බඳින්න ගන්නවා.
ඔව්. ඉතින් ඒක නිසා මෙන්න මේ දුර්වලතාවය මම දකින්නේ.
ඒ උනාසේ කර හොඳ වැඩිකම දුර්වලකමක් කියලා.
හොඳ වැඩිකම දුර්වලකමක්. දුර්වලකමක්. ඉතින් ඒ නිසා අපිට බෞද්ධ රටක් හැටියට අපේ බෞද්ධ සංකේතයේ ස්වාමින් වහන්සේ කෙනෙකුට දේශනා පවත්වන්න අනුගාමිකයෝ හදන්න නෙමෙයි. මේ අපේ මේ සංචාරක කටයුත්තට අපි මේ ප්‍රචාරය ලබා දෙනවා මිලියන ගණන් වේදම් කරලා. හැබැයි ලෝකේ පුරාම අපේ රට ගැන දැනගන්නවා උන්වහන්සේ එක දවස් දෙකකට ලංකාවට වැඩියෝ.
අපේ ස්වාමීන් වහන්සේ බොහොම පුණ්‍ය අනුමෝදනා කරන බොහොම නිර්භයව අපිට ඉන්න ජීවමාන බෞද්ධ නායකයා ගැන ඔබ වහන්සේ කශේකාව කෙලින් තියාගෙන කතා කරපු එක ගැන ඔබ වහන්සේ මම ඒක ඒ වෙනුවෙන් වෙනම විශේෂයෙන් නමස්කාර කරනවා. අපි කීපත අපේ නාලිකාවේ පහන්ලෝ කතා කරා අපි. අපි කෙලින්ම ඔබ කිව්වා මේ රටේ කොන්දපලනේ මේ රටේ හැම එකටම මේ කවුරු හරි දේශපාලකයෙක් හිරේ ගියොත් එහෙම ඒ හිරේගේ දේශපාලකයා නිදහස් කරගන්න කඩේ යන සිංහල බෞද්ධ ගොන් ජාතිවාදී ගිහියෝ පැවිද්ද කවුරුවත් දලයි ලාමාතුමා ලංකාවට එන්න තහනම් කරපු එක වෙනුවෙන් කතා කරන්නේ නැහැ. එහෙම නපුංසක ජාතියක් අපි බෞද්ධයි. ඒක ගැන ඍජුව නිර්භව කතා කරපු එක ගැන ඔබ වහන්සේට විශේෂයෙන් නමස්කාර කරනවා. ඒ ඔබ වහන්සේ ඉතාම වැදගත් ධර්ම කරුණු රසක් කතා කරා. අපි ආයෙත් දවසක අපි හඳුන්නේ මේ වගේම සාකච්ඡාවකින් හම්බෙමු. ඔබ වහන්සේගේ දීර්ඝායු සේවා ඔබ වහන්සේගේ ජාතික ජාත්‍යන්තර සාසනික කටයුතු සසුන් වැඩ වඩන්න ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ශතවර්ෂාධික කාලයක් සැලසේවා කියලා ඔබ වහන්සේට අපි ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අපේ හොඳට.
තෙරුවන් සරණයි මේ අවස්ථාව ලබා දුන්නු සත්‍යා වීලොක්ස් කියන YouTube නාලිකාව. ස්වාමින් වහන්සේලා බොහෝ රාශියක් එකතු පහදු කරමින් ධර්මය බොහෝ දෙනෙකුට අවදි කිරීම සඳහා කරන මේ ප්‍රයත්නයට මෙතුමන්ලා සමග ඒක රාශී වෙලා ඒ දායකත්වයන් පමුණුලා ධර්මයේ අවබෝධය තව තවත් දියුණු කර ගැනීම සඳහා ශක්තියක් වෙන්න පින්නතුන්ටත් පුළුවන්කම තියෙනවා. සතුටෙන් එක් වෙලා සතුටෙන් සාකච්ඡා කරලා සතුටෙන් විසිර ගිහිල්ලා අහන කෙනා නිවිලා සමාජයට අලුත් දෙයක් හරි දෙයක් අර්ථ සම්පන්න දෙයක් එකතු පහදු කරගෙන ප්‍රඥාව වඩන්න මාර්ගයක් බවට පත් වෙයි. ඔබ සියලු දෙනාමත් එකතු පහදු වෙන්න දේශනා නරඹන්න ඒවා අන් අය අතර ෂෙයා කරගන්න මේ නාලිකාවට සහයෝගයක් ශක්තියක් වෙන්න ඔබටත් හැකියාව තියෙනවා. හැමදාම තෙරුවන් සරණයි.